හොඳයි, අද සෙනසුරාදා දවස සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව සඳහායි අපි සූදානම් වෙන්නේ. ගිය සතියේත් ඇත්තටම බොහොම කෙටියෙන් තමයි ඒක කෙටිලා තියෙන්නේ. පූජනීය ලොකුසානාංශයේ ප්‍රධානත්වයෙන් ගමනක් යමින් හතරේ තමයි සාකච්ඡාව කෙරුණේ. කෙසේ නමුත් අද අපිට සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. අදත් ලොකුසානාංශයේ සේනාසනයේ නොමැති නිසා ඒකට මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අදත් අපි එකතු වෙලා ධර්ම විනයට අදාළ කරුණු ටිකක්, භවනාවට අදාළ කරුණු ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙ. උත්තරානන්ද සානාසි ඉදිරිපත් වෙලා ඉන්නවා යෝගාශ්‍රමීය කතිකාවත ඉදිරිපත් කරන්න. එහෙමනම් අද දවසේ කතිකාවත මතක් කරගෙන ඊළඟට අපි මාතෘකාවක් සපයාගෙන සාකච්ඡාව ඉදිරියට කරගෙන යමු. එහෙමනම් උත්තරානන්ද සායනහන්සට ආරාධනා කරනවා යෝගාශ්‍රමීය කතිකාවත ඉදිරිපත් කිරීමෙන් සාකච්ඡාව ආරම්භ කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත. ස්වක්ඛාතං රක්මචරියං සන්දිට්ඨික මකාලිකං යත්ත අමෝඝා පබ්බජ්ජා උත්තමත්තස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා හගාරියං තමේව සද්දං බ්‍රූහේහි මා කාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මයෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුයි. සද්දෝ මහානාම ආරාධකෝ හෝති නෝ අසද්දෝ යනාදීන් වදාළ පරිදි යථෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා, සති, විරිය, සමාධි, පඤ්ඤා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ, කීර්ති, ප්‍රශංසා, කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිද්දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපatti මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණනුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. සික්ඛහ සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝදමාන පිරිසක් විය යුතුය. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න බහුවේ පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැතිය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිෂ්කාරයන්ගේ වෙනස්කම් නිසා නොයෙක් වාද විවාද පහළ වීමට ඉඩ ඇති වන හේයින්ද එයින් උත්තමාර්ථය වැලෙහි යාමට හේතු පැනෙන හේයින්ද සමාන ගතිසිරිත් විරිත් ඇති පිරිසක් විය යුතුය. ගිහි පැවදි කා විසින් වුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂුන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යයක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාස ආශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතුය. නියම කල්යාණ අධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසුදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටුකතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒවමේවකෝ රාජකුමාර පංචිමානි පදානි අංගානි. ඉද රාජකුමාර භික්ඛු සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තහ දේවමනුසානං බුද්ධෝ භගවාති. අප්පා බාදෝ හෝති අප්පා තංකෝ සමවේ පාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාච්චුන්හාය මජ්ජිමාය පදානක්කමාය අසටෝ හෝති අමායාවි යථාභූතං අත්තානං ආවිකත්වා සත්තරිවා විඤ්ඤූසු සබ්‍රක්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උප්පාදාය. තාමවා දල්හ පරක්කොමෝ අනික්කිත්ත දූරෝ කුසලේසු ධම්මේසු. පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා. ඉමානිකෝ රාජකුමාර පංචපදානි අංගානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානු යෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතුය. පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජේතයි වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූවහොත් ඔහු ගැන මනා දැනීමක් ඇතිකර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් සීලයක පිහිටුවා පඬු පලාසයක වශයෙන් සුදුසු තැනක නවත්වා හෙරණ බණ දහම් හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතුය. මහණ කිරීමට නුසුදුසු ප්‍රවිජ්ජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැඳහැ නැති කුසීතකම් ආදී අභාගයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති බෙහෙද කුල බෙහෙද ආදිය නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමකෝ ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකු වුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජි පිරිසගේ ලජ්ජි ධර්මය වැනිසී යා හැකි හේයින් පරීක්ෂා කොට බහරගත යුතුය. පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මැනවින් කරනු විචාරාම සුදුසු භාරකාරාදීන් ඇතිවිටම ඇතුළත් කර ගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්‍ෂූන් දල්හිකර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුයි. නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මාපි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යතහිඳං භික්කවේ පාපමිත්තායි වදාළ හේයින් සර්වනාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන්මෙන් බැහැරකොට සුද්ධා සුද්ධේහි සංවාසං කප්ප යවුහෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජි ධර්මයෙහි පිහිටා එබඳ වූ ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතුය. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී තබා වදාළ සංඥාන්තිය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකොඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලයද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං නපරිපූරෙන්තෝ නසීලං පරිපූරති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ඣිම නවක හැම භික්ෂූන්ම කුදු මහත් සියලු වත්පිළිවෙත් හොඳින් දැන උගෙන අනතිමානීව අනලස්වැ සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංග ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැන උගෙන දළදඬු ගති හා කොහොන්වත් නොපුරා ශාන්තදාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරය පරිදි ඒ දෙයෙහි යෙදිය යුතු. නිද්ධාරාමතා, බස්සාරාමතා, ගණසංග නිකාරාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයදී දෙතිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දස කතා වස්තුවලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතුය. දිනක් පාසා දස ධම්ම සූත්‍ර අනුමාන සූත්‍රාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්යාපත්තියෙන් වෙන්ව ප්‍රතිපatti ප්‍රතිවේද ශාසනද්වය වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනාව දැනීමක් ලැබෙන තුරු පර්යාප්ති ධර්මය උද්ග්‍රහණය ධාරණයද කළ යුතුය. ප්‍රත්‍ය දායකයන්ගේ පිරිත් ආරාධනා, ධර්මදේශනා ආරාධනා ආදිය සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගය සිදු නොවන සේද, කුල දූෂණාදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. කතිකාවත පළවෙනි කොටස අවසන්.
හොඳයි. ඉතින් අපි මතක් කරගත්තේ යෝගාශ්‍රමයේ කතිකාවත. ඉතින් එදා
මේ යෝගාශ්‍රමයේ පිහිටවනකොට 1951. ඉතින් ඒ කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මහානායක ස්වාමීන් වහන්සේත් මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේත් එකතුව ඉතින් මේ බඳු කතිකාවතක් මත තමයි යෝගාශ්‍රමය පටන් ගන්න තියෙන්නේ. ඉතාලම අල්පේච්ච විදිහට ඊට පස්සේ තමයි දැන් මේක ව්‍යාප්ත වෙලා මම හිතන්නේ මේ වෙනකොට යෝගාශ්‍රමයට අයිති ආරණ්‍ය සේනාසන 200කට වගේ ඈ 290 ගානක් තියෙනවා නේ. ඔව් 290 ගානක් තියෙනවා. ඉතින් ඒ වගේ ව්‍යාප්ත වීමක් වෙලා තියෙනවා. ඉතින් අපි උත්සාහන්ත විය යුතුයි කෙසේ නමුත් ව්‍යාප්ත වීමටත් වඩා මේ උන්වහන්සේලා බලාපොරොත්තු වෙච්ච ඒ ಗುಣධර්ම නැත්නම් ඒ අධ්‍යාශයන් හොඳට අපි රකින්නවද ඒවා පවත්වනවද කියන එක සම්බන්ධයෙන් ඒකයි ඉතින් අපි මේ සති දෙකකට වතාවක් මේ කොටස් මතක් කරගන්නේ. ඉතින් එහෙමනම් අද අපේ සාකච්ඡාව යනබීම සඳහා අදට නියමිත කොටස ඉදිරිපත් කරන්න මම නැවතත් අපේ උත්තරාන්ද සායන වහන්සේටම ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. දීඝනිකාය පාඨික වර්ගය සංගීති සූත්‍රය පටන් ගන්න තියෙන ස්වාමීන් වහන්ස අපිට අද 426 කොටසෙන් ස්වාමීන් වහන්ස. අතිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන ච ධම්මා සම්මදක්ඛහතා තත් සබ්බේහෙව සංගායිතබ්බං න විවදිතබ්බං යතින්දං බ්‍රහ්මචරියං අද්ධනියං අස චිරත්තිතිකං තදස්ස බහුජන සිතා බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං ඛතමේ ච අවත්නි දන්නා දක්නා අරහතු සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද පංස ධර්ම කෙනෙක් ඇත. යම්සේ මේ සසුන දීර්ඝ කාලයක් පැවැතිය හැකිවන්නේද බොහෝ කලක් සිටිය හැකිවන්නේද එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමගව ගැයිය යුතු විවද නොකළ යුතු එය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පාව පිණිස දෙවිමිනිසුන්ට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. කවර ධර්ම ස දෙනෙක්ද යත් ච නිබ්බේද භාගියා සංඥා අනිච්ච සංඥා අනිච්චේ දුක්ඛ සංඥා දුක්ඛේ අනත්ත සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා නිර්වේද භාගික වරහන් තුල නිවන් භජන නිවන් කරා එළඹෙන ධර්ම සයක අනිත්‍ය සංඥාව අනිත්‍යෙහි දුක්ඛ සංඥාව දුකෙහි අනාත්ම සංඥාව ප්‍රහාන සංඥාව විරාග සංඥාව නිරෝධ සංඥාව වරහන් තුල නිරෝධානුපස්සනා ඥානෙහි සංඥාව එතනින් පටන් ගන්න තියෙන ස්වාමීන් වහන්සේ.
ඒ ඇත්තරම තනිකරම ඉතින් විපස්සනාවක්මයි අද කතා කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම අනිච්ච සංඥාව කියප ගමන් ඉතින් තමයි පටන් ගන්නම තියෙන්නේ. ඉතින් මුවත් දෙනෙක් බලාපොරොත්තු වෙන විපස්සනාවක ඉතින් ඒක මට්ටම් වලින් ඉතින් අපිට කතා කරන්න පුළුවන්. අපි තුම අපි ධාතු මනසිකාරකින් වගේ පටන් ගන්නවා නම් ඉතින් අපි බොහොම සරලව සක්මනකට ගිහිල්ලා පරයන්කයකට ගිහිල්ලා එක එක අරමුණක් දිහා බලන්න උත්සාහන්ත වෙනවා. තේතන් අපි සක්මුණට ගියා තද ගතියක් රළු ගතියක් උණුසුමක් සිසිලක් දක්වා ඉතින් අපි එන්න ඕනේ. ඉතින් ඒක රැඳෙන්නත් සෑහෙන කාලයක් යනවා. ඉතින් අපේ හිත එහෙ මෙහෙ යනවා. ඉතින් හිත එකඟ කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එක එක පේනවා ඇහෙනවා. ඉතින් විවිධාකාර ගැටලු මුලදී මතුවෙනවා. ඉතින් එතකොට අපි මුලදී ඇති වෙන්නෙත් නිකන් ඔය තරම් සූක්ෂම මට්ටමේ දැනීමකුත් නෙමෙයි. නිකන් හිත පිට යනවා. ඉතින් හිත එකඟ කරගන්න දරණ වෑයමක් තියෙන. සතිය පිහිටව ගන්න දරණ වෑයමක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට ඇත්තටම මේ මොකේද අනිත්‍ය බලන්න කියන එකවත් තේරෙන්නේ නැහැ. එතකොට මේ මොකේද දුකක් වටහා ගන්න තියෙන්නේ මොකේද අනාත්ම ස්වභාවයක් වටහා ගන්න කියන්නේ කියලාවත් අපිට තාම හම්බෙලා නැහැ. අපි නිකන් අර හිත එකඟ කරගන්න සතිය පිහිටව ගන්න උත්සාහත් වීමත් තමයි ඉතින් මුලදී කරන්න වෙන්නේ. ඉතින් එතනින් නැතුව ඉතින් මේ වැඩේ කරන්නත් බැහැ. අපි අනිත්‍ය සංඥාවක් වඩනවා කියලා නිකන් ගයක් අනිත්‍යයි, පුටුවක් අනිත්‍යයි, වළඳක් අනිත්‍යයි, පාත්‍රයක් අනිත්‍යයි කියලා එහෙම කළා එහෙම නිවැරදි විපස්සනාවක් නැහැ. නිවර්දි විපස්සනාවට එන්න අපි සෑහෙන ටිකක් ගැඹුරකට යන්න වෙනවා. ඉතින් ඒ දක්වා යන්න නම් අපි අර තීච්ඡ සංකල්ප රාමුවෙන් ටිකක් ඇතුළකට යන්න ඕනේ. ඉතින් අපි සම්පූර්ණයෙන්ම ඉන්නේ සංකල්පවල හදාගත්ත ලෝකවල. ඉතින් අපේ හිතේ පේන දේවල් ඇත්ත කරගෙන තමයි ඉතින් අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒකාබිභව ආයමක් මුලදී ඉතින් අමාරුයි ඉතින්. හැබැයි ඉතින් උත්සාහයෙන් ටික ටික කරගෙන යනකොට ඔන්න Tamanට අපි කියමු සක්මනේදී ඔන්න තේරෙනවා මේ නිකන් ඔරුවක් ඇවිදිනවා මේ ඔරුවක් පදිනවා වගේ නැත්නම් පාරුවක් පදිනවා වගේ. බයිසිකලයක් පදිනවා වගේ රොබෝ කෙනෙක් යනවා වගේ ඔන්න එක්තරා මට්ටමකින් සංඥාවල වෙනස් වීමක් වෙනවා. දැන් මෙතන මේ සංඥා ටිකක්නේ කතා කරන්නේ. එතන අපි එකතකින් මේ අපේ තුල තියෙන වැරදි සංඥා අපි මුල් බැහැගෙන ඉන්න දුර්වල වෙච්ච අපිව අපායට අදගෙන යන වැරදි සංඥා වෙනුවට මේ නිවැරදි සංඥා ටිකක් එහෙනම් අපි තුල රෝපණය කරන්න උත්සාහන්ත විය යුතු වෙනවා. ඒ නිවැරදි සංඥා ටික එන්නත් ටිකක් කාලයක් යනවා. ඉතින් අර තීච්ච වැරදි සංඥා ගොන්න පොඩ පොඩ දුර්වල වෙවි ඒවා අඩු වෙවි යන ගමනක තමයි ඉතින් අපිට නිරත වෙන්න වෙන්නේ. ඉතින් අපි ගේන විවිධාකාර සංඥා තියෙනවා. රටතොට පිළිබඳ සංඥා, ඊළඟට යුද්ධ පිළිබඳ සංඥා, දේශපාලන පිළිබඳ සංඥා, ලෝකේ තියෙන දේවල් ගැන සංඥා, නාන ප්‍රකාර සංඥා ගොඩක පැටලලා තමයි ඉතින් අපි සාමාන්‍යයෙන් ඉන්නේ. ඉතින් ඒ ටික හලා ගන්නත් පුදුම කාලයක් යනවා. ඉතින් අපි ඒක හලනවා වෙනුවට හුඟක් දෙනෙක් ඉතින් ඒක ආයෙ ඉතින් අර ගන්නවා. ආරණ්‍යට ඇවිල්ලත් සංඥා ටික ඔළුවේ දා ගන්නවා. ඒ ආරණ්‍යයට ආවේ ආරණ්‍ය පිළිබඳ සංඥා ටිකක් අරගන්න අර බාහිර දින සංඥා ටික හලන්නේ කියන එක අපිට අමතක වෙනවා. අපි ආරන්නේ ඉඳගෙනත් අපි අර සංඥා හලපු ටික ආය ආය අර ගන්නවා නම් ඉතින් මේක වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. කෙසේ නමුත් ඉතින් අපි හිතමු දැන් සාර්ථක යෝගාවචරයේක් අර මං කිව්වා වගේ අර අරගෙන ආපු සංඥා මල්ල ටික ටික අඩු කරගෙන දැන් එයා එනවා එක්තරා අන්දමකින් ටිකක් සරල සංඥා රාමුවකට. එයාට තේරෙනවා මෙතන මේ මම නිස්සාරණවනේ සක්මන් මළුව කැවිදිනවා කියන තැනින් පටන් ගත්තට මොකද දැන් එහෙම එකක් නැහැ. දැන් නිකන් ඔහේ ඔරුවක් පදිනවා වගේ එයාට තේරෙනවා. අබල් ගන්නවා වගේ තේරෙනවා. බයිසිකලයක් පදිනවා වගේ තේරෙනවා. එහෙමත් නැත්නම් අපි හිතමු රොබෝ කෙනෙක් යනවා වගේ තේරෙනවා. මම කියන එක්කෙනා පොඩ්ඩක් නිකන් අර දිය වෙලා ගිහිල්ලා නිකන් හැල් වෙලා ගිහිල්ලා ඉන්නේ කොහෙද කියන එක ටිකක් අමතක වෙලා ගිහිල්ලා වෙලාව ටිකක් අමතක වෙලා ගිහිල්ලා රටේ ලෝකේ තියෙන දේවල් අමතක වෙලා ගිහිල්ලා අර සංඥා ඔළුවේ දාගත්ත දේවල් ටිකක් දුරට දැන් මේ දුර වෙලා ගිහිල්ලා ඒ වෙනුවට නිකන් මේ සරල ඉතාලම අපි කියමු ප්‍රාථමික මට්ටමේ සංඥා පද්ධතියකට දැන් එයා නිකන් අවතීර්ණ වෙනවා. ඔරුවක් පදිනවා. දැන් නිකන් ඔරුවක් පදිනවා වගේ. හබල් ගන්නවා වගේ තමයි යාට දැනෙන්නේ. එහෙම නැත්නම් රොබෝ කෙනෙක් යනවා වගේ තමයි දැනෙන්නේ. රූකඩයක් හැවිදිනවා වගේ තමයි දැනෙන්නේ. ඉතින් මේකයි ඉතින් අපි කියනවා සාමාන්‍ය ආකාර ප්‍රඥප්තියක් කියලා. මුලදී හිටියේ තනි ක්‍රම අපි හදාගත්ත සම්මුති ප්‍රඥප්තිවල ඊට පස්සේ දැන් ඔන්න එනවා අපි ආකාර මට්ටමකට. ඉතින් ආකාරයක් නිකන් අපිට වැටහෙනවා. දැන් අර කෙනෙක් පුජ්‍යලයේ කතාවක් නැහැ. හුදු මේ සක්මන පිළිබඳ දැනීමක් යාට තියෙනවා. හැවිදින රූකඩයක් ඉන්නවා. ඇවිදින බයිසිකලයක් තියෙනවා. හබල් ගාන ඔරුවක් තියෙනවා. ඔන්න ඔයගේ හැඟීමක් දැන් එනවා. අර තිබිච්ච සංඥා මට්ටමින් දැන් වෙනත් සංඥා මට්ටමකට එයා අවතීර්ණ වෙනවා. තවත් ටිකක් ඉතින් ඔහොම යන්න ඕනේ. ඔහොම යනකොට තමයි දැන් ඔන්න සතිය සෑහෙන දුරට පිහිටලා හිත පිට යනවා අඩුයි. මේ සරල සංඥා පද්ධතිය තුළ සෑහෙන දුරට හිත එකඟ වෙලා තියෙනවා. හිත කියවන අඩු වෙලා තියෙනවා. හිතේ සංඥා ටිකක් දුරට අඩු වෙලා තියෙනවා. හිතේ යම් සැහැල්ලුවක් දැන් යෝගාචරයට දැනෙන්න ඕනේ. සංඥා තමයි අපේ හිත සම්පූර්ණයෙන්ම වල්බූත කරන්නේ. එවෙන් තමයි හිත පිරලා තියෙන්නේ. නිරන්තරයෙන්ම හිත නිකන් රොක් වෙලා ක්‍රවුඩ් අපි කියන්නේ මේ ඒක නිකන් සම්පූර්ණයෙන්ම මේ එකට රැස් වෙලා හිතේ කිසිම නිදහසක් පේන්නවත් නැහැ. සම්පූර්ණ සංඥා ගොන්නකම පැටලිච්ච ස්වභාවයක්, මඹ ගාලක පැටලි ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ සංඥා පද්ධතිය තමයි දැන් අපි මේ විනිවිද යන්න උත්සාහන්ත වෙන්නේ. ඉතින් ඒකේ එක මට්ටමක් තමයි ඔන්නේ ආකාර මට්ටමක් අපි හඳුනගන්නේ. ඉතින් එතෙන්දී අර සරල සංඥා මට්ටමකට ආවා. ඊටත් පස්සේ යාට දැනෙනවා දැන් සිත එහෙට මෙහෙට යන්නේ නැහැ. දැන් ටිකක් මේ රූපය තුල රැඳිලා තිනවා, මේ කය තුල රැඳිලා තිනවා. ඊට පස්සේ අපි කියමු එයාට පුළුවන් වෙනවා දැන් අපි තුමු පාදයේ දැනෙන මොකක් හරි එක ප්‍රධාන ලක්ෂණයක් පාදක කරගෙන යන්තම් හොඳට දැන් සතිය පිහිටව ගන්න. මේ කොනේ ඉඳන් එහා කොනටම යන්න, හැරෙන කොටත් සතිය පවත්වන්න, එන කොටත් සතිය පවත්වන්න, ආය යන කොටත් සතිය පවත්වන්න. දැන් ඔන්න සතිය හොඳට තහවුරු වුණා. සතිපට්ඨානයකට යා එළඹුණා. සතිය දැන් පිහිටියා. කියන්නේ සෑහෙන දුරට සුපදිච්ච සතියක් දැන් එයාට හටගත්තා. ඒ කියන්නේ තවත් එහා මට්ටමක් කියන්න පුළුවන්. ඉතින් ඔතනින් පස්සේ තමයි අපිට ඔකට සම්පජඤ්ඤය එකතු කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් මේ සතිය විතරක් හරියන්නේ නැහැ. දැන් මේකට සතිපට්ඨානයක් දක්වා යන්න අවශ්‍යයි. සතිපට්ඨානය භාවනාවක් යන දක්වා යන්න අවශ්‍යයි. ඉතින් එයා උත්සාහන්ත විය යුතුයි මේ සතිය මෙතනින් නතර කරන්න නැතුව. නිකම් බය ටෙන්ෂන් වලින් යන්න නැතුව දැන් මේකට මේ විස්තර දැනගන්න නැත්තම් විනිවිද බලන්න, තොරතුරු දැක ගන්න, මේකේ තියෙන තව තව කොහොමද මේක වෙන්නේ කියලා විමසන්න උත්සාහන්ත වේ යුතුයි. ඉතින් ඒකත් හුඟක් දෙනෙක් කරන්නේ. හුඟක් දෙනෙක් සතියෙන් සෑහීමකටපත් වෙලා ඒකෙන් දැනෙන යම් සැහැල්ලුවකින් සෑහීමකටපත් වෙලා ඔහේ නිකන් උඩින් යනවා. ඉතින් එතකොට හිත සමාධිමත් වෙනවා. නමුත් සමාධිය නෙමෙයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. අර සම්පජඤ්ඤය වැදගත් වෙන්නේ. හුඟක් වෙලාවට සතියෙන් හැදෙනවා සමාධිය වාඩි වෙච්ච ගමන් ඊට පස්සේ තන් දැන් සක්මුණ ටිකක් දුර සාර්ථක වෙච්ච කෙනෙක් වාඩි වෙලා ආනාපාන සතියක් වඩනකොට තින් හිත සමාධිමත් වෙන්න ගන්නවා. එයාට පුළුවන් වෙනවා හුස්ම රටි 50ක් 100ක් 150ක් 200ක් හොඳට ඒ හිත සමාධිමත් වෙන පැත්තට එනවා. හැබැයි තින් අර සම්පජඤ්ඤය එකතු කරේ නැත්තම් සමාධිය ඔස්සේම තමයි යන්නේ. පැය ගණන් ඊට පස්සේ තින් ඉන්න පුළුවන් කමක් ලැබෙනවා. හොඳට පරයන්කය සාර්ථක වෙනවා. ඉතින් පැය ගණක් ඉතින් බොහොම අපි කියමු සතුටින් ශාන්තව සාමකාමීව සමහරවිට ඊටත් එහා ගිහිල්ලා ප්‍රීති ප්‍රමෝදයකින් යුක්තව ඉන්න පුළුවන් කමකුත් ලැබෙනවා. හැබැයි අර ප්‍රඥා චෛතසිකයට තාම තැනක් ලැබිලා නැහැ. සම්පජඤ්ඤයට තාම තැනක් ලැබිලා නැහැ. ඒ නිසා විපස්සනාවට තාම හැරිලා නැහැ. තාම ඉතින් සතිය තියෙනවා යම් පමණකට. ඊට පස්සේ සමාධියක් ඇවිල්ලා තියෙනවා. නමුත් අර හොයන කෙනා විපස්සනාවට බර කෙනා එහෙමම නෙමෙයි. සමාධිය නෙමෙයි යාගේ අභිලාෂය. යාගේ අභිලාෂය විපස්සනාව. මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ වෙන්නේ? ඒක තමයි ආගේ හිත අහන්නේ. කොහොමද මේකේ නුවණක් උපදව ගන්නෙ? මොකද්ද මෙතන ඇත්ත? සත්‍ය ස්වභාවය මොකද්ද? අන්නේ ආකල්පයක් තමයි ආගාව තියෙන්නේ. ඒ නිසා යා හුඟක් වෙලාට මේ වෙන්නේ මොකද්ද කියලා විමසලා බලනවා. දැන් මේ ඇවිදිනවා, ඇවිදින තත්වය තුළ මොනවාද වෙන්නේ? ඉතින් එතකොට මේ පාදයක් කොහොමද වදින්නේ? කොහෙද ඉස්සලා වදින්නේ? විලුඹද වදින්නේ? ලේවකේද වදින්නේ? ඇඟිලිද වදින්නේ? කොට්ටේද වදින්නේ? ඉස්සෙනකොට කොහොමද ඉස්සෙන්නේ? දැන් මේ විවිධ තොරතුරු යාව දැන් හොයන්න උත්සාහන්ත වෙනවා. අපි දැන් ආනාපාන සතියක නම් කොහෙද ස්පර්ශ වෙන්නේ? කොයි නාස්පුඩු වෙන්ද ඇතුල් වෙන්නේ? කොයි නාස්පුඩු වෙන්ද පිට වෙන්නේ? මේක උණුසුම්ද සිසිල්ද? මේකේ දිගද කෙටිද? දැන් මේ පුළුවන් තරම් විස්තර හොයන අභිලාෂය තියෙන. ඉතින් ඒක ඇත්තට මේ නිකන් ජම්මෙන් එන එකක් වගේ මනුස්සයා තුළ තියෙන්නේ මේ හොයන ගතිය, විමසා බලන ගතිය, නිකන් ඔහි ඉන්න ගතිය, නිකන් කිරා වැටෙන ගතිය, සමාධියක් අසට වෙලා ඒකේ සුවයෙන් ඉන්න ගතියට වඩා එයාගේ හිතේ තියෙන මේක දැනගන්න ඕනේ, මේක හොයන්න ඕනේ, ඇත්ත දැනගන්න ඕනේ කියලා ඒක එක පුජ්‍යල විශේෂ තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කතා කරනවා නෙමේ ඉද්ධිපාද හතරකුත් ඡන්ද චිත්ත විරිය විමංසා කියලා. දැන් මේ පැත්ත හුඟක් දුරට මේ විමංසාවටයි අදාළ වෙන්නේ. එයාට පුදුම විමංසාවක් තියෙනවා. මොකද්ද මේ වෙන්නේ කියලා හෙවිල්ලේ උවමනාවක් තියෙනවා. සත්‍ය දැනගැනීමේ උවමනාවක් තියෙනවා. අවබෝධ කරගැනීමේ උවමනාවක් තියෙනවා. ඒ නිසා එයා හොයනවා. ඉතින් හොයන්නකොට තමයි අන්න එයාට තේරෙන්නේ ආ මෙතන මේ තද ගතියට අමතරව ඔන්න රළු ගතියක් තියෙනවා. උණුසුමක් තියෙනවා. සිසිලක් තියෙනවා. ගොරෝසු ගතියක් තියෙනවා. සිනිඳු ගතියක් තියෙනවා. සෑහළු ගතියක් තියෙනවා. බර ගතියක් තියෙනවා. ඉතින් ඔන්න වගේ ඊටාම සියුම් මට්ටමේ ඔන්න ඒ සංඥා පද්ධතියට දැන් එයාව තීරණ වෙනවා. අපි තමු ආනාපාන සතියක් නම් වඩන්නේ. ඉතින් එතෙන්දිත් ඒ වගේමයි. අර වගේ දැන් එයාට තේරෙනවා ආස්වාසය කොයි පැත්තෙන්ද යන්නේ, ප්‍රස්වාසය කොයි පැත්තෙන්ද එන්නේ. මේක දැන් කලින් එකට සාපේක්ෂව දිගද කෙටිද? උණුසුම්ද සිසිල්ද? ඉතින් මේ ඔක්කොම අර විමසා බැලීමක් තියෙන. මේ කල්පනා කරනවා නම් නෙමෙයි. ඉතින් හුඟක් දෙනෙක් එතනත් පටලව ගන්නවා. හුඟක් දෙනෙක් කල්පනා කරනවා මේක කොහොමද වෙන්නේ? පොතේ තියුනේ කොහොමද? හාමුදුරුවෝ කිව්වේ කොහොමද? අර සාවිනාසය කිව්වේ කොහොමද? අර පොතේ තියෙන්නේ කොහොමද? මේ පොතත් එක්ක භවනා කරන්න යනවා. ඉතින් ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මෙතනින් කතා කරන්න තන්නේ ක්‍රම විමසා බැලීමක්. දැන් ඔක තියුණානේ අර නිබ්බේධික ප්‍රඥාවක් කියලා. ඒ නිබ්බේධික ප්‍රඥාවක් කියන්නේ ඉතින් තන්නේ ක්‍රමේ විමසා බැලීම ඔස්සේ යන නිවිමක් දක්වා යන විනිවිද බැලීමක් දක්වා යන ගමනක් තියෙනවා. නිබ්බේධිකා ප්‍රඥා. ඉතින් ඒකට විනිවිද යන ප්‍රඥාවක් බලන්න තියෙනවා. අපි ඒක මනස සංසුන්. අතුලේ කතාව සමනය වෙලා, විතර්ක සමනය වෙලා, ඒ විතර්ක සමනය වෙච්ච සංසුන් වෙච්ච හිත නිකන් හොඳට ඒ අවධානය යොමු කරගෙන ඉන්නවා. අවධානය යොමු කරගෙන ඉන්නකොට ඒ අපි අවධානයට යොමු වෙච්ච අරමුණේ තමයි විස්තර පේන්න ඕනේ. ඒක අපි පෙන්නන එකක් නෙමෙයි, ඒ අරමුණ විසින් පෙන්නනවා. අපේ තියෙන ප්‍රබල සමාධියකට නැත්නම් හොඳ එකඟතාවයකට, හොඳ එතනම හිත රැඳීමකට නැත්නම් සතිමත් භාවයකට ඒ විස්තර ටික එතකොට දැන් ලක් වෙනවා. නැත්නම් ඒ විස්තර ටික පේන්න ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය එහේ ඒ වචන වලින්ම තියෙනවා. දැන් ආනාපාන සති සූත්‍රයේදී එහෙම ඔය වචන ටික එහෙම තියෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩිම ගැන තථා සතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවිමංසං ආපජ්ජති. හොඳට දැන් අඛණ්ඩ සතියක් හදාගත්තා. සුපටිත්තර සතියේකට ආවා. දැන් ඔන්න එහෙම සතිමත්ත ඉඳගෙන සතිමත් වීම සඳහා පාවිච්චි කරපු ඒ අරමුණම විනිවිද බලන්න, විමසා බලන්න, සෙවිල්ලකට ලක් කරන්න, පරීක්ෂාකාරීව බලන්න. එතෙන්දි තමයි මෙයාට මේ අරමුණේ යථා ස්වභාවය පේන්න ගන්න. එහෙම නැතුව මෙතෙන්දිත් අනිත්‍යයි 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 කියලා මේකම කියවන්න ගත්තොත් මේක අහුවෙන්නේ නැහැ. දැන් හුඟක් දෙනෙත් එතනත් එහෙම මේ අනිත්‍ය කරන්න යනවා. අනිත්‍ය කිරීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපි මේ ඒකේ යථා ස්වභාවය වටහා ගැනීමක්, හඳුනා ගැනීමක්. ඒකට හොඳ නුවණින් ඒ විනිවිද යන ප්‍රඥාවකින්, විමසිල්ලකින්, කුතුහලයකින්, සුපරීක්ෂාකාරීව බලා සිටීම කළ යුතුයි. ඒ බලා සිටින මනසට තමයි අරකේ යථා ස්වභාවය පේන්න ගන්නෙ. දැන් එතකොට දැන් ඕකෙත් තවත් ඉතින් අපිට හඳුනා ගන්න පුළුවන් ඔය මූලික ලක්ෂණ ටික වැටහෙන මට්ටම සාමාන්‍යයෙන් කියන ස්වභාව ලක්ෂණ කියලා. කියනවා ඉන්ඩිවිජුවල් කැරක්ටරිස්ටික්ස්. මොකද ස්වභාව ලක්ෂණ. ඒකට විතරක් ආවේණික ලක්ෂණ ටික. අපි දුන්න මේ ධාතු මනසිකාරයෙන් විස්තර කරනවා නම් ඔන්න පටවි ධාතුවේට ආවේණික ලක්ෂණ. ආපෝ ධාතුවේට ආවේණික ලක්ෂණ. තේජෝ ධාතුවේට ආවේණික ලක්ෂණ. ඊළඟට වායෝ ධාතුවේට ආවේණික ලක්ෂණ. ඉතින් මේ ලක්ෂණ ටික අපි ඉස්සර හොයා ගන්න ඕනේ. ඉතින් ඒක තමයි ඥානාරාම සාමණේර වහන්සේ එහෙම කියන්නේ. දැන් ඉතින් යෝගාවචරය මේ මොකද්ද ඒකට කියනවා මේ ධාතුන්ගේ භාෂාව ඉගෙන ගන්න ඕනේ. නේද? ධාතුන්ගේ භාෂාව මොකද්ද? සිංහල? ඈ? අන්න හරි. කියන්නේ ලක්ෂණ ටික තමයි ධාතුන්ගේ භාෂාව නේද? ඒ ලක්ෂණ වලින් තමයි මේගොල්ලෝ කතා කරන්නේ අපිත් එක්ක. අපි හැබැයි හොඳට ඇහැ ගහගෙන ඉන්නවා නම් මේ ලක්ෂණේ පෙන්눔 කරා නම් මෙන්න මෙයා තමයි මේ කතා කරලා තියෙන්නේ නේද? දැන් තද ගතියක් පෙන්눔 කරනවා නම් කොයි ධාතුවද කතා කරලා තියෙන්නේ? පටවි ධාතුව. එතකොට අපි තුමු වැගිරෙන ගතියක් පෙන්눔 කරා නම් ආපෝ ධාතුව. උණුසුම් ගතියක් පෙන්눔 කරා නම් තේජෝ ධාතුව. සෙල වෙන කම්පන වෙන ගතියක් පෙන්눔 කරා නම් ඔන්න වායෝ ධාතුව. ඉතින් එතකොට මේ ලක්ෂණ වලින් තමයි ඒ ධාතුව අපිට කතා කරන්නේ. අපි දන්නවා මෙයා තමයි දැන් මෙතන ඉන්නේ, මෙයා තමයි දැන් ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ, මෙයා තමයි ප්‍රමුඛත්වය aran තියෙන්නේ, මෙයා තමයි අත උස්සලා තියෙන්නේ කියලා. හන්ද එතකොට අපි මේ ඒ ධාතුව හැසිරෙන ආකාරයෙන් කොයි එක්කිනාද මොන මොන ලක්ෂණද පෙන්눔 කරන්නේ කියන කතාව මත තමයි අපි තීරණය කරන්නේ. ආ මෙන්න මෙයා තමයි දැන් වැඩ කරන්නේ. මෙයා තමයි එතන රජ වෙලා ඉන්නේ. ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ මෙන්න මේ හතර දෙනාගේ මෙන්න මෙයා. පටවි ධාතුව ඉස්සරහට ආව නම් එතකොට මෙන්න මේ ලක්ෂණ ටිකක් පෙන්눔 කරනවා. එතනින් හඳුන ගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ ගමනකින් තමයි එතකොට අපි මේ ධාතු ටික හඳුනගන්නේ. ඉතින් ඕකට කියනවා ස්වභාව ලක්ෂණ කියලා. ඉන්ඩිවිජුවල් කැරක්ටරිස්ටික්ස්. ඒ කියන්නේ වින් වින්ව දැනගන්න දැන් යෝගාවචරයට පුළුවන් වෙනවා. ඉතින් මේ මට්ටමට එන්න ඕනේ අනිවාර්යයෙන්ම. දැන් අපි දැන් මේ අපි තුමු දැන් මේ විස්තර කරන්නේ ඇත්තටම කායानुපස්සනාවකින්. ඉතින් වේදනානුපස්සනාවකින් යනවා නම් ඉතින් එතෙන්දී ඔය වින් වින්ව ඒ වේදනාව දැනගන්න පුළුවන් වෙනවා. දැන් අපිට වෙන්නේ හුඟක් වෙලාවට මේ වේදනාවට ආසාවක් ඇති වෙලා අපි තුමු සැප වේදනාවක් නම් ආවේ වේදනාවට ආසාවක් ඇති වෙලා ඒ ඔස්සේ කල්පනා කර කර ඒක ලබා ගන්න නැති හැටි සැලසුම් හදා හදා වේදනාවේ මන්මත් වෙලා මුලාවකටපත් වෙලා මුසපත් වෙලා ඉඳීමක් තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. අපිට වේදනාව වේදනාවක් කියලා දකින්න හරි අමාරුයි. එතකොට මේ දැන් මේ කතා කරන්නේ ඔන්නේ මේ මට්ටම. දැන් මේ තියෙන්නේ සැප වේදනාවක්. දැන් මේ තියෙන්නේ දුක් වේදනාවක්. මේ තියෙන්නේ උපේක්ෂා වේදනාවක් කියලා මේ වේදනාව වේදනාව කියලා දකින්න. ඉතින් මේ කියන තරම් ලේසි නැහැ. ඉතින් හුඟක් වෙලාවට ඒ හැකියාව අපිට නැහැ. හුඟක් වෙලාවට සැප වේදනාවක් ආව ගමන් ඒකට ආස හිතෙනවා, සා පොඩ්ඩක් ඔන්න පරියන්කේ ඉන්න හිතෙනවා. කමක් නැහැ ඉන්න එක නම් හොඳයි. ඉතින් අර ඒකේ අර ආසාවකට අපි නිකන් ඒක දින ආස්වාදයට යට වෙනවා මිසක් මේක මේ අඩියක් පසල මේ සැප වේදනාවක් නෙ බොලේ ඇවිල්ලා තියෙන කියලා අර එහෙම ආකල්පෙන් අපිට බැලෙන්නේ නැහැ. දුක් වේදනාවක් ආවට අංගාල ඉරියව මාරු කරලා දැම්මා. මේක මේ දුක් වේදනාවක් කියලා අඳුර ගන්න අපිට තේරෙන්නේ නැහැ. ඇයි මේ ඉරියව මාරු කරන්නේ? මොකටද අපි ඉරියව මාරු කරන්නේ? කියන්නේ ඉන්නේරියා ඉන්නේරියා සැපහින්ද? ඉන්නේරියා දුක නිසා, ඒ කියන්නේ දුක ඇවිල්ලා තියෙනවා නේද? ඒක දැන් ඒක ලස්සන මට සූත්‍රේ නම් මතක නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා අපිට මේ දුක වැටහෙන්නේ නැත්නම් අපි නිරන්තරයෙන් ඉරියව මාරු කරගෙන ඉසයි කියලා. දැන් හිතන්න දැන් මම මෙහෙම ඉඳලා බන් ටිකක් වෙලා ඉන්නකොට මෙහෙම කරගන්නවා. කියන්නේ දැන් මෙතන පොඩ්ඩක් හිරි වැටිගෙන එනවා. තවදෙන් දුකයි දුක් වේදනාවක් තියෙන්නේ. හැබැයි මම මේ දුක් වේදනාව වේදනාවක් කියලා දකින්නේ නැහැ. ටක් ගාලා මම ඉරියව මාරු කරගත්තා. අර වේදනාව දැන් අඩු වෙලා ගියා. මම මේ ඒක දැක්කෙත් නැහැ. නමුත් දැන් යෝගාවචරය කරන්න තියෙන්නේ එහෙම නෙමෙයි. ආ දුක් වේදනාව එයා අඳුන ගන්න ඕනේ. ආ දැන් මෙතන හිරි වැටීමක්. මෙතන දුක් වේදනාවක්. මෙතන තදවීමක්. අපි දුමු නැත්තම් මෙතන කැසීමක්. ඔය මොනවා මොනවා හරි අපි දුක් වේදනාව නිරූපණය කරන විවිධ විදිහ තියෙනවානේ මේ කය තුළ. එතකොට ඒ එහෙම නිරූපණය වෙද්දී අපි අඳුන ගන්නවා මෙතන දුක් වේදනාවක් තියෙන්නේ. කලබල වෙලා ඉරියව මාරු කරොත් ඉතින් ඕක ඒ ආකල්පේ මට එන්නේ නැහැ. ඉක්මනට මම මේකෙන් ගැලවෙන්නයි හදන්නේ. මේකට එපා කියන්නයි හදන්නේ. කොයි වෙලාවෙද මේක යන්නේ කියන්නයි හදන්නේ. ඇයි මේ දුක් වේදනාව මට උනේ කියන ආකල්පෙකින් මේ බලන්නේ. වේදනාව වේදනාවක් වශයෙන් අපිට අඳුර ගන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඔය වේදනාව වේදනාවක් වශයෙන් එතන තියලා අඳුනා ගැනීම එතකොට වේදනාව හා සම්බන්ධයෙන් ඔන්න ඔය අපි කියන ස්වභාව ලක්ෂණ බවට පත් වෙනවා. එතකොට සැප වේදනාව මෙන්න මේක තමයි සැප වේදනාව කියන්නේ. මේක තමයි දුක් වේදනාව කියන්නේ. මේක තමයි උපේක්ෂා වේදනාව කියන්නේ. ඉතින් ඒකෙත් ඉතින් විවිධ මට්ටම් ඉතින් කතා කරත හැකි. ඉතින් මුලදී අපිට වැටහෙන්නේ අපි හිතමු ඔන්න විනාඩි 10ක් විතර තිස්සේ තියෙන දුක් වේදනාවක්. අඩි 10ක් විතර තිස්සේ තියෙන සැප වේදනාවක්. එහෙම ආකල්පයක් තමයි තියෙන්නේ. නමුත් කාලයක් යනකොට තමයි තේරෙන්නේ නෑ එහෙම මේ විනාඩි ගණන් තියෙන වේදනාවක් නැහැ. මේවා ඊටාම ෂණිකයි බොහොම සුළු කාලයයි මේවා තියෙන්නේ කියන ආකල්පයක් ඇතුළේ එන්නේ. බඳු සංඥාවක් එන්නේ. දැන් මේ අනිත්‍ය සංඥාවට තමයි එතකොට කිට්ටු වෙන්නේ. කලින් තිබුණේ හිතන්න විනාඩි 10ක් පවතින වේදනාවක් නේද? එහෙම හිතමුකෝ අපි. විනාඩි 10ක් තිස්සේ පැවතිච්ච සැප වේදනාවක් තිබුණා. විනාඩි 10ක් තිස්සේ පැවතිච්ච දුක් වේදනාවක් තිබුණා. එතකොට අපිට තියෙන ආකල්පේ මොකද්ද නේද? දුක් වේදනාව මෙන්න මෙච්චර වෙලාවක් තිබුණා. මෙච්චර කාලයක් තිබුණා. මෙන්න මේ මට්ටමක අනිත්‍ය ස්වභාවයක් අපට වැටහුණා. මේ බඳු අනිත්‍ය සංඥාවක් තිබුණේ. හැබැයි කාලයක් යනකොට හිතේ සම්පජඤ්ඤේ තව තව වර්ධනය වෙනකොට තමයි ආට දෙන්නේ නෑ නෑ එච්චර ඉක්මනට නම් නැහැ මේ විනාඩියක ගානේ ඒවා තමයි දැන් තියෙන්නේ විනාඩියක සැප සංඥා සැප වේදනා විනාඩියක් දිග දුක් වේදනා විනාඩියක් දිග උපේක්ෂා වේදනා ඔන්න ඔය වගේ මට්ටමක් ඊට පස්සේ අපි හිතමු උදාහරණයක් වශයෙන් තවත් එහාට යනකොට ආට තේරෙන්නේ නෑ මොන විනාඩියක්ද මේ තප්පරයක්වත් තියෙන්නේ නෑ නේද නිකන් බොහොම ෂණිකව ෂණ භංගුරව ඇතිව නැතුව යන ඔන්න සංඥා මට්ටමක් දැන් එයා තුල වැඩෙන ඔන්න අනිච්ච සංඥාව දැන් තමයි පොඩ පොඩ යාට වැටෙන්නේ මේ වේදනාව ගැන කිව්වේ. ඒතකොට අර මුල් මට්ටමේදී ඇත්තටම දැන් ඔච්චර එක පාට දෙන්නට ගියා වැඩි අපි මුල් මට්ටමේදී ඔන්න වේදනාව හා සම්බන්ධ යථා ස්වභාවය හඳුනා ගැනීමක්. ඊට පස්සේ අපි හිත ගැන වුණත් හිත යා මේක රාග සිතක් මේක ඇවිල්ලා ද්වේෂ සිතක් මේක ඇවිල්ලා අතීතය හා සම්බන්ධ මොකක් හරි අපි හිතමු උද්දච්චයක් නැත්තම් කුක්කුච්චයක් මේක විචිකිච්ඡාවක් කියලා අර මොකක් හරි ඒ වෙලාවේදී පහළ වෙච්ච එක ඒක එතන තියලා බලන්න පුළුවන් නම් ඒකත් ස්වභාව ලක්ෂණ මට්ටමකට ගන්න පුළුවන්. දැන් ඔයකත් එහාට යන්න ඕනේ. ඕක දිහාත් හොඳට බලමින් දැන් ඔන්න වාසය කරද්දි තමයි එයාට තේරෙන්නේ මේවා තියෙනවනේ පුදුම විදිහේ ඒක රටාවක්. මේක තියෙනවා හට ගන්නා ස්වභාවයක්. මේක තියෙනවා නැති වෙන ස්වභාවයක්. මේ හටගත් තැන් පටන් නැති වෙන මොහොත දක්වා වෙනස් වීමක් තියෙනවා. කියලා ඔන්න ඔහම ලක්ෂණ තුනක් එයා හඳුන ගන්නවා. ඒකත් ඉතින් ලස්සන්ට විස්තර කරනවා මේ සංකත ලක්ෂණ සූත්‍රය කියලා සූත්‍රයක් එනවා. ඒකේ බුදුහාඳුරු කියනවා සංකතානි භික්කවේ නැ තීනිමානි භික්කවේ සංකතානි සංකත ලක්ෂණානි කතමානි තීනි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ත්‍රිදසඤ්ඤ තත්තම් පඤ්ඤායති. මහණෙනි මේ හේතුපත්‍යයෙන් සකස් වෙච්ච යමක් තියෙනවද? මේ ලක්ෂණ තුනක් පේන්න තියෙනවා. මොනවාද? ඉපදීමක් හට ගැනීමක් පේන්න තියෙනවා. වැයවීමක් ක්ෂයවීමක් පේන්න තියෙනවා. මේ දෙක අතර නිරන්තර වෙනස් වීමක් පේන්න තියෙනවා. ඒතර එන්නේ දෙවෙනි මට්ටමේදී ආඳුනගන්නේ ඔන්න ඒ සංකත ලක්ෂණ. මුලින් දැක්කා සාමාන්‍යයෙන් අපි කියන ආවේනික ලක්ෂණ නැත්නම් එයාට පෞද්ගලික ලක්ෂණ දෙවෙනි මට්ටමේ දිනවා කාටත් පොදු වෙච්ච එක අතකින් සංකත ලක්ෂණ. ඉතින් ඊටත් එහාට ගියාට පස්සේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම පැත්තකට හිත යන්නේ. සංකත ලක්ෂණ පසු කරගෙන යන්න ඕනේ. ඉතින් මේ විස්තර ටික ඇත්තනම් ලස්සන්ට විස්තර කළා තියෙනවා මේ බුරුමේ සයඩ වූ පඬිතු සායනහන්සේ කියවලා බලන්න. යෝගාවචර මාර්ගෝපදේශනය පොත නැත්නම් පේවින්දවේ කියන පොත කියලා බලන්න. ඉතින් ලස්සන්ට මේ ස්ටෙප්ස් ටික කියනවා. පීවර ටික කියනවා. ඉතින් මේවා පහු කරන්නේ නැතුව අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයන් ගැන කතා කරලා තේරුමක් නැහැ. ඉතින් පමණකට බොහොම පැහැදිලිව මේ ටික කියලා දීලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ මේ අපි එකපාර්ට්ම මේ විපස්සනාවක් වඩනවා කියලා මම ඉක්මනටම අනිත්‍යත අටහ ගන්න ඕනේ. ඉක්මනටම දුක වටහ ගන්න ඕනේ. ඉක්මනට මනාත්මේ වටහ ගන්න ඕනේ කියලා අපි දඟලලා වැඩක් නැහැ. මේ මූලික සැකෙල්ල අපි හදා ගන්න ඕනේ. මේ බඳු රටාවක් හරහා තමයි මේක සාමාන්‍ය මනසක් වැඩිවීමක් සිද්ධ වෙන්නේ. ඒතර ඒ ටික අපිට වැටහිලා නැත්නම් එකපාරට මට අනිත් වැටුණා, දුක වැටුණා, අනාත්මේ වැටුණා කියලා ඒක නිකන් අර සම්මුති මට්ටමකින් අපි වටහාගෙන තියෙන්නේ. ඒතරම්ම ගැඹුරකට අපි ගිහිල්ලා නැහැ. ඒතකොට මෙන්න මේ වගේ ගැඹුරකට ගියා නම් දැන් ඔන්න මේ අර ස්වභාව ලක්ෂණ හරහා ගිහිල්ලා සංකත ලක්ෂණ හරහා ගිහිල්ලා ඔන්න යාට වැටෙනවා. දැන් මෙතන මේ පුදුම ඉතාම සියුම් මට්ටම කණිත්‍යයක් තියෙන්නේ. සියුම්ම ඇතුවේ නැතුවේ යන ස්වභාවයක් තියෙන්නේ. සියුම්ම ෂණ භංගුර වීමක් තියෙන්නේ. ඉතින් ඕක ලස්සන්ට විස්තර වෙනවා. ඔය මේ කවුද සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ඇත්තටම ඔය මොකද්ද කියන්නේ විනිවිද යන ප්‍රඥාවේ ඉහළම මට්ටමක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ගාවට ඉතින් සාරිපුත්ත සාහනහන්සේ ඉන්නේ. ඉතින් උන්වහන්සේ විපස්සනාවක් වඩපු හැටි බුදුරජාණන් වහන්සේම අගය කරලා පෙන්නනවා. අනුපද සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකෙම බුදුහාඳුරු කියනවා මේ දැන් කොච්චර කාලයක් ගියාද මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට අරහත්ත්වයට පත් වෙන්න? ඈ මාස 3ක්. එතකොට මුගලන් මහරහතන් වහන්සේට දවස් 7යි. සාරිපුත්ත මහරහතන් වහන්සේට මාස 3ක් ගිහිල්ලාද? නෑ නෑ එච්චර ගියේ නෑ. ඈ සති දෙකක් ගියයි කියනවා. සති දෙකක් කියයි කියන මොකද උන්වහන්සේ ඔය ඔක්කොම හොඳට විස්තර බලලා පතුරු ගහලා බලන්න උන්වහන්සේගේ ප්‍රඥා චරිතෙනේ. ඉතින් ඒ ඔක්කොම හොඳට බලලා තියෙනවා. ඉතින් උන්වහන්සේ වඩපු විපස්සනාව ගැන කියන අනුපද ධම්ම විපස්සනාව කියලා. ඒක ඔක්කොම ටික නිකන් පිළිවෙලට අනුපූර්වෙන් හැම එකක් 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 ගානේ බලලා තමයි විපස්සනා කරලා තියෙන්නේ. දැන් ගැඹුරු විපස්සනාවක් කරලා තියෙනවා. ඉතින් එතකොට තීක්ෂණ නුවණක් දියුණු කරගෙන තියෙනවා. ඉතින් ඒකේ කියනවා උන්වහන්සේ ධ්‍යාන මට්ටම් වලට කියලා ධ්‍යානවල තියෙන්නේ ලක්ෂණ මට්ටමින් තමයි විපස්සනා කරලා තියෙන්නේ. ඉතින් ඒකේ හරි ලස්සන මේ කරුණක් මතක් වෙනවා. මොකද්ද ඒකට කියනවා අහුත්වා සම්බොන්ති හුත්වා පටිවෙන්ති කියලා. ඒ කියන්නේ කලින් නොතිබී හටගන්නවා ඒ හටගත්ත දේ එසැනින් නිරුද්ධ වෙලා යනවා. ඉතින් මෙන්න මේ තමයි අනිත්‍ය ලක්ෂණය හොඳටම හරිම තියුණු අන්දමකින් විස්තර වෙන තැනක්. ඒ කියන්නේ කලින් නොතිබී හට ගැනීමක් ඒ හටගත් සැනින් නිරුද්ධ වියාමක්. ඒතර මේ ඔන්න එක අපිට හඳුනා ගන්න පුළුවන් නම් ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය ආයි හරිම පිරිසුදු වැටහිලා තියෙනවා. දැන් හිතන්න අපි ධාතු මනසිකාරයක් වඩද්දී කොහොමද මේ තදගතියක් කලින් තිබුණේ නැහැ. ඔන්න දැන් තදගතියක් පටන් ගත්තා. ඒක කලින් නොතිබී හටගත්තා. ඒ හටගත් සැනින් නිරුද්දලා ගියා. ආයි මේක මහා වෙලාවක් තිබුණේ නැහැ. පැය ගණන් තිබිච්ච තදගති නැහැ. විනාඩි ගණන් තිබිච්ච තදගති නැහැ. මේ මෙහෙම ගන්නකොට පට ගන්නකොටම ගිහිල්ලා ඉවරයි. බලනකොට නැති වෙලා. එතකොට මේ කලින් තිබුණ කලින් නොතිබිච්ච තැනක තමයි මෙයා මේ හටගන්නේ. කලින් තදගතියක් තිබුණේ නැහැ. ඒ බඳු පසුබිමක නොතිබුණු තැනක ඔන්න තදගතියක් හටගත්තා. හටගන්න එක දැක්ක දකින්නවත් එක්ක ඔන්න අතුරුදහන් වෙලා ඉවරයි. ෂේ වෙලා ඉවරයි. නැති වෙලා ඉවරයි. වැය වෙලා ඉවරයි. නිරුද්ධ වෙලා ඉවරයි. ඔන්න ඔයක අපිට වටහා ගන්න පුළුවන් නම් අන්න ඒ අනිත්‍ය ලක්ෂණය හරිම පිරිසුදුව එතන පැහැදිලි කරලා තියෙනවා. කොහොමද මේ අහුත්වා සම්බොන්ති, ඒ කියන්නේ කලින් නොතිබී හටගත්තා, හුත්වා පටිවෙන්ති, හටගත් සැනින් නැතිලා යනවා, පටිවේදයට පත් වෙනවා. ඉතින් ඔන්න ඔය ලක්ෂණය කවුරු හරි අඳුන ගත්තා නම් එයාට හොඳට මේ අපි කියමු ඒ ස්වභාව ලක්ෂණ මාර්ගයෙන් ගෙහිලා සංකත ලක්ෂණ හරහා ගෙහිලා ඊට පස්සේ අන්න එයාට අනිත්‍ය ලක්ෂණයක් අවබෝධ වෙලා තියෙනවා. ඉතින් ඒකේ සෑහෙන කාලයක් ඉතින් මේක වඩන්න ඕන. ඉතින් ඒක මේ දවසක් වැඩුවා කියලා සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. කාලයක් මේ වැඩුවාට පස්සේ තමයි එයාට මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න ගන්න. ඉතින් ඒකත් يعني කාලයක් කරන්න ඕන. දැන් අපි මේ අපිතුමු අපි ධාතු මනසිකාර්යය පැත්තෙන් විස්තර කරොත් එයා කාලයක් තිස්සේම මේ හොඳට ධාතුන්ගේ ලක්ෂණ ස්වභාවයන් විමසා බලමින් කටයුතු කරනවා නම් එයාට තේරෙනවා මේ මොන ධාතුවත් පෙන්වන්නේ මේ ලක්ෂණේ ටික තමයි. මේක පඨවි ධාතුවට විතරක් අදාළ එකක් නෙමෙයි. මේක ආපෝ ධාතුවට විතරක් නෙමෙයි. මේක තේජෝ ධාතුවට විතරක් නෙමෙයි. මේක වායෝ ධාතුවට විතරක් නෙමෙයි. මේ කොයි ධාතුවත් නිරන්තරයෙන්ම මේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. දැන් ඔන්න ඒක මට්ටමක්. අපි තමු ඊළඟට වේදනානුපස්සනාවක් වඩනවා නම්. ඒතොර එතෙන්දිත් වේදනා සම්බන්ධයෙන්. දැන් අපිට මුලින් ආතේච ආකල්පය ඇවිල්ලා අර විනාඩි ගණන් තියෙන දේවල්නේ. පස්සේ තමයි එන්නේ ඔන්න විනාඩියක් විතරක් තියෙන එක. පස්සේ එන්න ඔන්න තප්පරයක් තියෙන එකක්. තවත් එහාට යද්දී ඊටත් වඩා අඩු කාලයක් තියෙන එකක් උනත් හම්බ වෙන්න පුළුවන්. ඒ කියන්නේ යාට දැන් එතන තනිකරම අනිත්‍ය ලක්ෂණය වේදනානුපස්සනාව කරහා අවබෝධ වීමක්. ඒතර ඒවැත් තියෙන්නේ දැන් උදාහරණයක් තියෙන බුධාඳු දෙන උදාහරණ ඉතින් ඇත්තටම වටිනවා. දැන් ඔය හිතන්න මේ වතුර වලකට වතුර බින්දුවක් කැටෙනවා කියලා, වැහි බින්දුවක් නේද? එතකොට ඒ තුලින් ගොඩ නැගෙනවනේ වාබුබුලක්. ඒ වාබුබුල තමයි පිපිරලා යන්නේ. ආයි වැහි බින්දුවක් කරනවා, ආයි මේ වායත බිබුලක් හැට ගන්නවා, පිපිරලා යනවා. ඉතින් ඕක පිපිරෙන්න හට ගන්න කොච්චර වෙලාවක් යනවද? මහ වෙලාවක් යන්නේ නැහැ නේද? ටක් ගාලා ඒක වැහි බින්දුව වැටුණා, වැටුණ සැනින් වායු බිබුලක් හටගත්තා, හටගත්ත සැනින් බිඳුණා. දැන් හිතන්න අපි වේගෙන් වහිනවා කියලා. දැන් ඔන්න ඊයලා වැස්ස හොඳටම ඒ වෙච්චර හොඳට අනෝරා වැස්සක් වහිනකොට කෙතරම්නම් වේගෙන් අර වාබුබුලු හටගනිමින් නැතිවිලා යනවද? හටගනිමින් නැතිලා යනවද? ඉතින් ඔන්න ඔය උපමාව තමයි දෙන්නේ මේ වේදනානුපස්සනාවක් වඩද්දී හොඳ ගැඹුරකින් යෝගාවචරේ වැටහෙන මට්ටම. යාටතර තේරෙනවා මේ වෙලාව මේ පැය ගණන් තියෙන දේවල් නෙමෙයි, විනාඩි ගණන් තියෙන දේවල් නෙමෙයි. හරියට නිකන් අර ජල පෘෂ්ඨයක මේ වැහි බින්දුව වැටෙනකොට ඒ ඇතිවෙන ස්වභාවය. ඒ පමණකට වේගවත් මේක ඇතිවීමක් නැතිවීමක් දැන් යෝගාචරයේ කඳුර ගන්නවා නම් එයා කෙලින්ම යන්නේ ඒ කියන්නේ උද්‍යප්පයානුපස්සනාවෙත් දෙවෙනි මට්ටමකට වගේ තමයි යන්නේ. මුලදී වැටෙන්නේ නිකන් කැටිති කැටිති වගේ, නැත්තම් ටිකක් ගොනුවක් වගේ, රාශියක් වගේ. පස්සේ තමයි නිකන් ඔය එකක් එකක් ගානේ ඉතාම සූක්ෂම අතිශය වේගවත් ඇතිවීමක් නැතිවීමක් දක ගන්න බලව උද්‍යප්පයානුපස්සනාවක් කියලා කියනවා. ඒකේ ගැඹුරු මට්ටම. දැන් එතකොට මේ අනිත්‍ය සංඥාව අපි තුල නිකන් පියවරෙන් පියවර තමයි අපි ගැඹුරකට යන්නේ. එක පාටම සර්ව සම්පූර්ණ අනිත්‍ය සංඥාවක් කියනවා නෙමෙයි. අනිත්‍ය සංඥාවේ වර්ධනයක්, අනිත්‍ය සංඥාවේ උත්සන්න වීමක්, ගැඹුරකට යෑමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් හිතන්න චිත්තානුපස්සනාවක් කරද්දී, ඉතින් ඒත් ඒ වගේ තමයි. ඉතින් එතෙන්දිත් ඔන්න අපි මාක් හරි හිතට සිත් මාක් හරි අපි දෙනු රාගසිතක් ආවා. රාගසිත ඇවිල්ලා ඉතින් පොඩ්ඩක් බලන් ඉන්නකොට ඔන්න ටිකක් වෙලා ඉඳලා යා ගියා. අපි තෝන්න රාගයේ තිබුණා විනාඩි 5ක්. ඉතින් එහෙම ඔන්න අපිට මූලික මට්ටමේ ඉතින් අවබෝධයක් ආවා. තවත් කාලයක් යනකොට යාගේ තුල සතිය තව තව දියුණු වෙන්න නූණ තව තව වැඩෙන්න වැඩෙන්න ඔන්න ඉතින් විනාඩි 5 කොන් දැන් විනාඩියට බැහැලා. රාගසිතක් බා අඳුරගත්තා විනාඩියයි තිබුණේ යා ගියා. ඊට පස්සේ ඔන්න තවත් කාලයක් යනකොට ඔන්න රාගසිතක් කියලා අඳුනගත්ත හැබැයි අඳුන ගන්නකොට ගිහිල්ලා ඉවරයි. දැන් මේ දැන් තේරෙනවද? දැන් ඒ කියන්නේ දැන් අපි මේ අනිත්‍යත්වයට පත්වීම, එයා අහෝසි වීම, ඒ සඳහා ගත වෙන කාලය එන්න එන්න අඩු වෙවි අඩු වෙවි අඩු වෙවි යනවා. ක්ෂණ භංගුර භාවය එන්න එන්න හොඳට අපිට ප්‍රකට වෙවි යනවා. අනිත්‍ය ලක්ෂණේ තව තව නිකන් උත්සන්න වෙනවා. අපිට මේ අනිත්‍යත්වයට පත්වීම පිළිබඳව අපේ ඔළුවේ තියෙන සංඥාව, අනිත්‍ය සංඥාව දැන් ඒතර විපරිණාමයකට ලක් වෙනවා. කලින් තිබිච්ච අනිත්‍ය සංඥාව නෙමෙයි දැන් තියෙන අනිත්‍ය සංඥාව. කලින් තිබුණේ ටිකක් අර අපිට විනාඩි 5ක් තියෙනවා කියලා හැඟීමක්. පස්සේ දින ඕන විනාඩියක් තියෙනවා කියලා හැඟීමක්. ඊට පස්සේ ඕන තප්පරයක් තියෙනවා කියලා හැඟීමක්. ඒ බඳු ආකල්පයක්. පස්සේ පස්සේ තේනවා මේ හිතේ සිතුවිලි කියන ඒවත් මොන විනාඩියක්ද මේ බලනකොට ගිහිල්ලා ඉවරයි. අඳුර ගන්නත් බැරි තරම් ඔන්න ඉක්මනට වේගවත් මේවා යනවා, මේවා නැති වෙනවා කියලා ඔන්න තවත් මට්ටමකින් එයා තුළ අනිත්‍ය සංඥාව පහළ වෙන්න පුළුවන්. ඒතකොට අපි මේ කායानुපස්සනාවෙන්, වේදනානුපස්සනාවෙන්, චිත්තානුපස්සනාවෙන් ඕනම මට්ටමකින් ඒතර මේ අනිත්‍ය සංඥාව වැඩෙනවා. ඊට පස්සේ හිතන්න දැන් මෙහෙම යනකොට තවත් දුරකට යනකොට එයාට තේරෙන්න පුළුවන් මේ අනිත්‍ය ලක්ෂණය නිරන්තරයෙන්ම තියෙනවානේ. ගැලවීමක් ඇත්තෙම නැහැනේ. නේද? දැන් හිතන්න අපි සැප වේදනාව දිහා බලන් හිටියා. සැප වේදනාව කියන එකත් මේ අඳුර ගන්න බෑ. මේ සැප වේදනාව නිරන්තරයෙන්ම ඇති වෙනවා නැති වෙනවා. නිකන් නලිය 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 ඉඳීමක් තියෙන. දුක් වේදනාව කියන එකත් එහෙම එකක් නෑ. මේ දිගටම නලිය නලිය ඉඳීමක්, ඇති වෙන නැති වීමක්, කම්පණය වීමක් එහෙම එකක් තියෙන. උපේක්ෂා වේදනාවටත් එහෙම ස්වභාවයක් තියෙන. ඉතින් මේක ගැලවෙන්නම බෑනේ. නිරන්තරයෙන්ම මේ ඇති වෙන නැති වීම වලට මේ පුදුම විදිහට පාත්‍ර වෙනවානේ කියලා ඔන්න එයාට දැන් දුක පිළිබඳ පුංචි ආකල්පයක් මතු වෙනවා. මෙතන දුකක් නේ තියෙන්නේ. කොයි වෙලාවෙවත් මෙතන ගැලවෙන්න විදිහක් ඇත්තෙම නෑනේ. නිරන්තරයෙන්ම යකෝ මේ අනිත්‍යටමපත් වෙනවා. නිරන්තරයෙන්ම ඇති වෙනව නැති වෙනවා. නිරන්තරයෙන්ම කැඩලා බිඳලා යනවානේ. කිසිම ගැලවීමක් නෑනේ. ඉතින් ඔන්න ඔකට අපි කියනවා මේ අනිත්‍යත්වයේ හරහා යන දැන් ඔන්න දුකක් වැටෙනවා. අනිච්චේ දුක්ඛ සංඥා. ඒතර මේ අනිත්‍යත්වයට ලක්වීම දැකීම නිසා, ඒ ගැඹුරකට යෑම නිසා දැන් එයාගේ තුල වැටෙන්නේ මේ නිකන් අනිත්‍ය ලක්ෂණය අභිබවා ගෙහිලා එයාට දුකක් තේරෙන්න ගන්නවා. මෙතන අතීතයේ දුණෙත් මෙච්චරමයි මෙහෙම්මමයි මේක ඇති වී නැති වීමයි තිබිලා තියෙන්නේ. එතනත් දුකක් තියලා තියෙන්නේ. දැනුත් ගන්නම දෙයක් නැහැ. මොහොතක් මොහොතක් පාසා ඇති වී නැති වී යනවා. ගැලවෙන්න නම් බෑ මේ ස්වභාවයෙන්. මෙතනත් දුකක්මයි තියෙන්නේ. අනාගතේ ලැබුණත් ඒ තියෙන්නේත් මෙච්චරම තමයි. එතනත් දුකක්මයි තියෙන්නේ. ඉතින් කියලා අන්න දුක පැත්තකින් එන්න පුළුවන්. දුක්ඛ සංඥාවක් එයා තුළ වැඩෙන්න පුළුවන්. ඊළඟට දැන් හිතන්න මේ තරම් ඉතාම සියුම් ඇතිව නැති යන තැනක කොහෙද මම ඉන්නේ? කොතනද ආත්මයක් තියෙන්නේ? නේද? කොතනද දිගද පවතින නිකන් සාරයක් තියෙන්නේ? කොහෙද දිගට පවතින හරයක් තියෙන්නේ? දිගට පවතින අපිටම කිසිම වෙනස් වීමකට ලක් නොවන දෙයක් තියෙන්නේ කොහෙද කියලා ඒක වැටහෙන්න ගත්තාම ඔන්න අපි කියනවා යා පොඩ්ඩක් අනාත්ම සංඥාවට කිට්ටු කරනවා කියලා. එතකොට යා මේ හෙව්වොත් ඇතුලේ සාරයක් තියෙනවද? හෙව්වොත් ඇතුලේ නිකන් හරයක් තියෙනවද? කෝ එකක් තියෙනවද? එහෙම නැත්නම් ඇතුලේ නොවෙනස් වෙන ස්වභාවයක් තියෙනවද කියලා එහෙම හෙවිල්ලක් කරාට යාට හොයාගන්න නැහැ. කායනුපස්සනා පැත්තෙන් යා හෙව්වොත් ඔන්න යාට ගන්න කියලා ඇතුලේ සාරයක් නැහැ හම්බ වෙන්නේ. වේදනානුපස්සනා අස්සේ හෙව්වොත් මේ වේදනා අස්සේ එහෙම ගන්න කියලා කෙනෙක් විඳින පුඤ්ජලයක් එහෙම මොකෙක්වත් නැහැ. ඊළඟට අපි හිතමු හිතන කෙනෙක් හිතවිලි අස්සේ ඉන්න මොකක් හරි ආත්මයක් ඒ මොකක්වත් හොයාගන්න නැහැ. හැබැයි සිතුවිලි නම් ඇතු වෙ නැතු වෙ යනවා. සංඥා ඇතු වෙ නැතු වෙ යනවා. වේදනා ඇතු වෙ නැතු වෙ යනවා. නැත්තම් මේ ධාතු ලක්ෂණ ඇතු වෙ නැතු වෙ යනවා. ඒ මිසක් මෙතන ඒක විඳින කෙනෙක් හෝ නැත්නම් අත් දකින්න කෙනෙක් හෝ දිගට පවතින කෙනෙක් හෝ එහෙම ඔන්න ආත්මීය සාරයක් හරයක් අපි කියනවා එසෙන්ස් එකක් ඒ මොකක්වත් නැහැ. ඔන්න යා ටික ටික එක පැත්තකින් ඔය අනාත්ම ලක්ෂණයක්. තවත් පැත්තෙන් එයාට හිතෙන්න පුළුවන් මෙතන මේ මට දැන් කිසිම පාලනයක් කරගන්න විදිහක් නැහැ. බලන්න කලින් යනවා මං ඉන්නකුවට ඉන්නෙත් නැහැ. එහෙමිතමක නේද? අපි දැන් වේදනාවට පස්සනවා කඩවඩා ඉඳද්දි ඔන්න දෙන්නම දුකක් තිබුණා. ඔන්න විනාඩියකට ආවන්න සැපයක්. තියාට හිතුනොත් එහෙම මට චුට්ටක් නේ අන්තං හරි සහනයක් දැනෙන්න පොඩ්ඩක් මේ වේදනාව සැප වේදනාව කාලෙකින් ආවේ. අනේ පොඩ්ඩක් ඔයා ඉන්නකෝ කියලා කිව්වට එහෙම ඉන්නෙත් නැහැ. නේද? ඒතර ඒ කියන්නේ මේ කිසිම දෙයක් මේ පහළ වෙන වේදනාවන් කිසිසේත්ම පාලනය කරන්න බෑ. මගේ වසංගේ කොහොමත්ම පාත්ව ගන්න බෑ. තියෙන ඒ මට්ටමකින් ඔන්න වැටහෙනවා නම් ඔන්න තවත් අනාත්ම ලක්ෂණයක් තමයි එතන නිරූපණය කරන්න. ඉතින් ඔය ඇත්තටම මේ අනිත්‍ය සංඥාවේ 25 ආකාරයක් පෙන්නනවා පසු කාලීනව. ඊට පස්සේ දුක් නෑ අනිත්‍ය සංඥාවේ 10 ආකාරයක්. අනිත්‍ය සංඥාවේ 10 ආකාරයක් පෙන්නනවා. දුක්ඛ සංඥාවේ 25 ආකාරයක් පෙන්නනවා. දැන් එතකොට ඔක්කොම කීයද? 25 10 35ක් තියෙනවා. ඊළඟට අනාත්ම සංඥාවේ 5 ආකාරයක් පෙන්නනවා. ඉතින් ඔය ටික තමයි චත්තාලීසාකාර මහා විපස්සනාව කියලා පස්සේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ඇත්තනම බුදුරජාණන් වහන්සේගේ සූත්‍රවල තියෙනවා 11 ආකාරයක්. සාමාන්‍යයෙන් පෙන්නනවා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ කියලා ඔය විදිහට 11 ආකාරයක් පෙන්නනවා හුඟක් සූත්‍ර දේශනාවල. ඒක තවත් විස්තර කළා තමයි පසු කාලීනව 40 ආකාරයකට ඇවිල්ලා තියෙනවා. ඔය කාගේද මේ රේරුකාණේ චන්දිමන සානාසික පොතක් තියෙන්නේ නේද? චත්තාලී සාකාර මහා විපස්සනාව කියලා. ඉතින් ඒ කියන්නේ මේ අනිත්‍ය සංඥාව තව ප්‍රභේද තියෙන්න පුළුවන්. තව නිකන් එක එක දෘෂ්ටි කෝණ වලින් මේක දිහා බලන්න පුළුවන්. කැඩෙන බිඳෙන ආකාරයෙන් පලෝකතෝ කියලා කියනවා. අනිත්‍යත්වයටපත් වීමෙන් අනිච්චතෝ කියලා කියනවා. ඉතින් වගේ අර අනිත්‍ය සංඥාවම මේ තව ප්‍රභේද තියෙනවා. 10 ආකාරයක් පෙන්වනවා. ඊළඟට දුක කියන එක ඒක 25 ආකාරයක් පෙන්වනවා. ඊළඟට අනාත්ම කියන එක ඒක 5 ආකාරයක් පෙන්වනවා. පරතෝ පලෝකතෝ නෑ පරතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ රිත්තතෝ තුච්ඡතෝ ඔය 5 ආකාරයක් පෙන්වනවා. ඒ කියන්නේ මේ සංඥාව ඒ කියන්නේ මේ බඳු සංඥා දිනුනු වීම විපස්සනාවට දුරු දෙනවා. අපි ගාව තියෙන එහෙම සංඥා නෙමෙයි. අපි ගාව තියෙන ආ මේක නිත්‍යයි මේක හොඳයි මේක සුභයි මේක සැපයි කියාගත් සංඥා ගොඩක් තමයි අපි ගාව තියෙන්නේ. නැත්තම් මේක අනාත් මේක ආත්මයි මේක මගේ මට පවත්වන්න පුළුවන් මගේ වසඟේ තියාගන්න පුළුවන් මේක මගේමයි මට අයිති කියාගත සංඥා ටිකක් තමයි අපි ගාව තියෙන්නේ. ඉතින් ඒ වෙනුවට සම්පූර්ණයෙන් මේක මේ කනපිට හැරලා තමයි මෙතන වෙන්නේ. දැන් අහලා තිනේ මේ ගිරිමානන්ද සූත්‍රේ නේද? දැන් ඒ සංඥාවල තියෙන්නේ දැන් අපි ගාව තියෙන ඔය පැටලිච්ච වැල්වට අරන් ගෙතිච්ච අපිව අපායට මදින සංඥා කොට වෙනුවට නෑ එකාතකින් අපි තුළ වෙනම يعني අපිට යහපත සලසන නිවන් මාර්ගයට අපිව යොමු කරන සංඥා බද්ධිත අපේ හිත නිකන් හුරු කිරීමක් එකාතකින් කරලා තියෙනවා. ඉතින් ඒකනේ ඔය මේ නව ආකාර සංඥාවක් කතා කරනවනේ ඒකේ ආනාපාන සතිය හැරුණාම නේද? දස සංඥා කියලා කියලා ඒ සංඥා ටිකත් මතකද කාට හරි? ඒකෙත් තියෙනවානේ ලස්සන සංඥා ටික. මේ කෙසේ නමුත් දැන් අපි මෙතනින් තමයි ඒක පස්සේ ගමු. එතකොට මේ අනිත්‍ය සංඥාව කියන එක විතරක් ගත්තත් ඒක පුදුමාකාර ආනිසංශ ගොඩක් කතා කරලා දෙනවා. ඒක වෙනම සූත්‍රයක් වෙනවා අනිත්‍ය සංඥා සූත්‍රය කියලා. ඒකේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා. අනිත්‍ය සංඥා භික්කමේ භාවිතා බහුලී කතා. සබ්බං කාමරාගම් පරියාදීයති. සබ්බං රූපරාගම් පරියාදීයති. සබ්බං භවරාගම් පරියාදීයති සබ්බං අවිජ්ජම් පරියාදීයති සබ්බං අස්මිමානම් පරියාදීයති සමූහಂತಿ. කියන්නේ යම්සි කෙනෙක් අනිත්‍ය සංඥාව වඩනවාද බහුලීකృత කරනවාද අන්න එයා තුල සියලුම ආකාරයේ කාමරාගය නැති වෙලා යනවා. සියලුම ආකාරයේ රූපරාගය නැති වෙලා යනවා. සියලුම ආකාරයේ භවරාගය නැති වෙලා යනවා. සියලුම අවිද්‍යාව දුර වෙලා යනවා. සියලුම අස්මිමානය නැති වෙලා යනවා සමූහಂತಿ. නිකන් මූලොත් පාටනේ වෙනවා සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. සුන් වෙලාම යනවා. ඉතින් ඒ කියන්නේ ඇත්තරම මේ අනේකොත් ලක්ෂණ හැම එකකටම මූලික පාදම හදලා දෙන්නේ අනිත්‍ය සංඥාව තමයි. අපි කියමු දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාවක්, ඊළඟට තවක තියෙන්නේ විරාග සංඥාව, පහාන සංඥාවක්, නිරෝධ සංඥාවක්. ඔය හැම එකකටම නිකන් මුල් අඩිතාලම හදලා දෙන්නේ අනිත්‍ය සංඥාවෙන් තමයි. ඊළඟට අපි කියමු පරිසම්පාදයට බව පරිසම්පාදේ බව මේක සෑහෙන්න නැකමක් තේනවා. අනිසංඥා හොඳට වැඩිලා ගියාට පස්සේ තමයි පරිසම්පාදේ බව වැටෙන්න ගන්න. ඉදප්පච්චේතාවක් බව වැටෙන්න ගන්න. ඒ නිසා මේක තමයි නිකන් අර බේස් එක වගේ තියෙන්නේ. මේවා ඉතින් වෙනස් කරගන්න මේවා පටලව ගත්තොත් මේවා නිකන් විකෘති කරගත්තොත් ඉතින් පිස්සු තමයි. ඒ කියන්නේ මේ විපස්සනාම ඉතින් අවුල් වෙනවා. ඉතින් මේවා මෙතන තමයි ඇත්තටම අර වෙනස් වීමක් දැකීමක් නැත්නම් ඇතිව නැති වීමක් දැකීමක් කලින් නොතිබී හට ගැනීමක් හටගත් සැනින් නැති වී යාමක්. ඒකයි අර පිරිසුදුව පැහැදිලි කරලා තියෙනවා දහමේ අනුපද සූත්‍රයේදී. එහෙම ඒකයි මම මතක් කළේ, අහුත්වා සම්බොන්ති හුත්වා පටිවෙන්ති. මේ කලින් නැති මේ හට ගැනීමක්, හටගත් සැනින් නැතිව යාමක්. ඉතින් මේ හරි පැහැදිලිව පිරිසුදුව දහමේ විස්තර වෙනවා. ඒ නිසා මේ අනිස සංඥාව, ඒ කියන්නේ තනිකර විපස්සනාවේ එන, ඒ කියන්නේ ආයේ ඒකේ සීමාවක් පෙන්වන්න බෑ. ඒ කියන්නේ ඒකේ තියෙන වටිනකම. ඉතින් ඒ නිසා මේ අනිස සංඥා සූත්‍රයත් කියවලා බලන්න කැමති කෙනෙක්. ඒවා ඉතින් බුදුරජාණන් වහන්සේ විශේෂ ආනිසංස වෙනම කතා කරනවා. මේ අස්විමානය දුර වෙන ඒවා අර මේ කියන්නේ ගැඹුරුම මට්ටම් මේ කතා කරන්නේ. අස්විමානය කියන්නේ රහත් මට්ටමේදී දුර වෙන දේවල්. ඒතොර ඒ ඒකට පවා අනිස සංඥාව තුඩු දෙනව බව, උදව් වෙන බව තමයි මේ විස්තර කරන්නේ. ඉතින් ඒ වගේ ඒකේ ඒ කියන්නේ මේකේ උපමාත් ගොඩක් එනවා අනිස සංඥා සූත්‍රය. ඉතින් එතකොට ඉතින් ඒකම එහාට යාමක් විදිහට දුක්ඛ සංඥාවක්, තව ගැඹුරට යාමක් විදිහට අනාත්ම සංඥාවක්, තමන අදහස් මොකද කියන්නේ? විරාග සංඥාව, නිරෝධ සංඥාවයි නෑ, ඒක නෑ. ඔතන තියනවද? ඔකේ තියෙන ටික යනවා.
මේක තියෙන සංඥාංශ අනිච්ච සංඥා, අනිච්චේ දුක්ඛ සංඥා, දුක්ඛේ අනත් සංඥා, පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා.
ඉතින් ඔන්නම් පොඩ්ඩක් ඉතින් ඒක පොඩ්ඩක් නිකන් ඒක ස්පර්ශ කරන්න පුළුවන්. දැන් හිතන්න අපි ධාතු මනසිකාරයක් වඩ වඩා ඉන්නකොට හිතන්න දැන් තේරුණා මේක අනිත්‍යත්වයක් වැටහුණා. ඒක බලන් ඉන්නකොට තේරෙන්න පුළුවන් කෙනෙකුට මේක ගැලවෙන්න නම් බෑ. පුදුම විදිහට ඇතුව නැතුව යනවා, කිසිම ගැලවීමක් නැහැ. පුදුම දුකක් තියෙන්නේ. කොണ്ട് ඔන්න දැන් පොඩ්ඩක් දුක පිළිබඳ සංඥාවක් එන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම ඇතිව නැති යන ස්වභාවයක් අස්සේ කොහෙද මේ සාරයක් තියෙන්නේ, හරයක් තියෙන්නේ, ආත්මයක් තියෙන්නේ කියලා ඔන්න අනාත්ම සංඥාවක සේයාවක් එන්න පුළුවන්. ඊට පස්සේ ඔතන තවත් එහාට යනකොට දැන් මේක නිකන් එපා වෙනවා. මේකේ අර තිබිච්ච මේවා ටික නිකන් මිශ්‍ර වෙනවා. මේකේ පටවිද, මේක ආපෝද, මේක තේජෝද, මේක වායෝද කියලා අඳුර ගන්න බෑ. අර ලොකුසානංශ කියන වචන තමයි ඔන්න ගොජයක් බවට පත් වෙනවා. දැන් අඳුර ගන්න බෑ. මේක නිකන් අර පනුරිත්තක් වගේ, එහෙම නැත්නම් අපි කියනවා කැඳ හැලියක් නටනකොට වගේ, දැන් නිකන් කැඳ බවට පත් වෙනවා. මේක දැන් සීමාවක් හොයා ගන්න බෑ. නිකන් නලියන ගතියක් විතරයි තියෙන්නේ. මේක අහවල් එකේ කියලා හොයා ගන්න බෑ. ඉතින් ඕක දකින්නකොට එන්නේ නිබ්බිදාවක්. ඔන්න නිබ්බිදා සංඥාවක්. නැත්නම් විරාග සංඥාවක්. දැන් මේක එපා වෙලා කයිල මේක බලන්න ආසයි. අපි තුමු චිත්‍රයක් නම් ඔන්න බලන්න ආසයි. මේක තියෙනවා ගෑනු රූප තියෙනවා, මල් ඇඳලා තියෙනවා, සමනල්ලු ඇඳලා තියෙනවා නේද? මොනවා මොනහ නිකන් බලන්න ආසයි. මේක බොඳ වුණාට පස්සේ නේද? වතුර මොනවා සුනාමියකට අහු වුණා. වතුරකට වැටුණා. දැන් ඉතින් ගන්න දෙයක් නැහැ නේ. ගෑනු පිරිමි පේන්නේ නැහැ. මල් පේන්නේ නැහැ. වාහන පේන්නේ නැහැ. ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා. දැන් ඉතින් ඒක තියාගෙන තියෙන නිකන් හරි දියාරු වෙච්ච ආකල්පයක්. බලන්න හිතෙන්නේ නැති ගතියක්. විරාගයක්. ඔන්නේ විරාග සංඥාව යෝගාවචරය තුළ එන්න පුළුවන්. ඒ කියන්නේ අරක දැන් බෙන්වෙන් වශයෙන් අඳුර ගන්න බැරි වෙලා ඒ බැරි වීම හරහා මෙයාට දැන් මේක ගැන එපා වෙලා. විරාග සංඥාව. ඊළඟට මොකක්ද අනිත් එක? නිරෝධ සංඥාව. ඔව්. පහන සංඥාවක් තියෙනවානේ. තේරෙනවද?
සනස ඒක සනස පහු කර දුක්ඛේ අනත් සංඥා පහන සංඥා. ඊට පස්සේ තමයි විරාග
සංඥා. හරි. දැන් පහන සංඥාව ඒක තවත් පැත්තක්. ඒ කියන්නේ දැන් සිතානුපසනා පැද්දර වගේ යනවලන් තමයි තේ හුඟක් කාලාට පහන සංඥාව හරි ප්‍රකට වෙන්නේ. දැන් එයාට අවශ්‍යයි දැන් මේ හිත නික්ලේශීව තියාගන්න. පිරිසුදුව තියාගන්න. මොකද මේ නිදහස අහිමි වෙන්නේ කෙලෙස් නිසා. අපේ හිතේ විමුක්තියක් අපිට අහිමි වෙන්නේ කෙලෙස් නිසා. ඉතියා බලන මේ බැරිද මේ කෙලෙස් ටික ඉවත් කරගන්න. කෙලෙස් වලින් හිත නිදහස් කරගන්න. කෙලෙස් ප්‍රහාණයක් කරගන්න කියලා උත්සාහයක් දරනවා නම් අන්න පහන සංඥාවක් එයාගේ ඔළුවේ වැඩ කරනවා. නිරන්තරයෙන් එතකොට මේ කෙලෙස් දුරු කර ගැනීම යෝමනාවක්, කෙලෙස් ප්‍රහාණය කිරීමේ යෝමනාවක්, හිත පිරිසුදු කිරීමේ යෝමනාවක්, ඒ පිරිසුදු බව පැවැත්වීමේ යෝමනාවක් එයා තුළ තියෙනවා නම් අන්න පහන සංඥාව ක්‍රියාත්මක වෙනවා. ඒ සාමාන්‍යයෙන් කියන්නේ මේ මොකද්ද විතක්ක ಜಾති තුනක් තියෙනවා. අකුසල විතක්ක නේද? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා. ඒතර මෙන්න මේ විතර්ක වලින්, කාම විතර්ක වලින්, ව්‍යාපාද විතර්ක වලින්, විහිංසා විතර්ක වලින් කොහොමද මේ හිත වළක්වගෙන ඉන්නේ? එන එක ඉක්මනට තල්ලු කළ දාලා ආයේ කොහොමද හිත නිදහස් කරගන්නේ? ඒ පිරිසුදු බවම හිතේ පවත්වන්නේ කොහොමද? අනිශ්චිත බවක්ම හිතේ පවත්වන්නේ කොහොමද කියලා බලන්න චුට්ටක් අරකට අහුනා නම් හරි. මේ මොකද්ද ඒකට කියන්නේ? ගිරිමානන්ද සූත්‍රේ. ඒ කියන්නේ අත්‍තරම ඔය සංඥා කීපෙම හොඳ විස්තරයක් එන්නේ ගිරිමානන්ද සූත්‍රේ. චුට්ටක් ඕන අපි ඒක මතක් කරගමු. ගිරිමානන්ද සූත්‍රේ එනවා අනිච්ච සංඥාව. බලමු කතමාචානන්ද අනිච්ච සංඥා. ඉදානන්ද බික්කෝ අරඤ්ඤගතවා රුක්මූලගතවා ශුඤ්ඤාගාරගතවා इति පරිසංගික්ඛති. රූපං අනිච්චං වේදනානිච්චා සංඥා සංඛාරා විඥාන. එතකොට මේ ස්කන්ධ පහෙන් තමයි විස්තර කරන්නේ. කියන්නේ තද එකද හතර සතිපට්ඨාණයෙන් විස්තර කරලා තියෙන්නේ. අනිච්ච සංඥාව. ඊළඟ අනත සංඥාව අනත් සංඥාව විස්තර කරලා තින්නේ ආයතර පැත්තකින්. ඊළඟට අසුභ සංඥා ආදීනව පහාන අන්හරේ. මේ කියවන්නකෝ.
කතමා චානන්ද පහන සංඥා ඉදානන්ද බික්කු උප්පන්නං කාමවිතක්කං නාදිවාසේති පජහත විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. උප්පන්නං ව්‍යාපාදවිතක්කං නාදිවාසේති පජහත විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. උප්පන්නං විහිංසා විතක්කං නාදිවාසේති පජහත විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේති. උප්පන් උප්පන්නේසු පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. අයං උච්චතානන්ද පහන සංඥා.
ඔව්. දවතර තමයි ඉතින් හොඳ පිරිසුදු විස්තරයක් ඉන්නේ පහන සංඥාව ගැන. තවත් විවිධ සංගල පහන සංඥාව මතන්න වෙනත් ආකාරවලුත් විස්තර කරලා මේක ඉතින් හොඳ පැත්තක් පෙන්නනවා. يعني කොහොමද මේ කෙලෙස් ප්‍රහාණය සඳහා කෙනෙක් උත්සාහත් වෙන්නේ? මොකද යාට දැන් يعني මේ නිකං මේ يعني මේ වැටහීම නිසා මොකද මේ කෙලෙස් ඉවත් කරන්න ඕනේ කියලා යම් පමණක අවබෝධයක් ඇතිවීම නිසා දැන් පුදුම උද්‍යෝගයක් ඇතිලා මේ කෙලෙස් වලින්ගෙන් තොරව හිත පවත්ව ගන්න. තීකේ පැති හුඟක් කතා කරන්න පුළුවන් කෙලෙස් කසේ නමුත් ඒතර පහන සංඥාවකදී එයා තුල නිකන් දැඩි ව්‍යායාමයක් උද්‍යෝගයක් තියෙනවා. එහෙනම් මේ කෙලෙස් දුරු කරගත යුතුයි. දැන් ඕකේ ඇත්තටම මොකද්ද මේ අහලා තියෙනව නේද මේ අරියවංශ සූත්‍රය. අරියවංශ සූත්‍රෙත් ඔය කතාව එනවනේ නේද? අරිවංස සූත්‍රයේදී අරිවංස හතරක් පෙන්වනවානේ නේද? මොනවාද හතර? චීවර, පිණ්ඩපාත, සේනාසන, අනිත්‍රා මොකද්ද තියෙන්නේ? භාවනාරාමතා, පහනාරාමතා නේද? ඒතර භාවනාරාමතාවයයි පහනාරාමතාවයයි පෙන්වනවා. ඒක නිකන් එකට දාලා තියන්නේ. ඒතර භාවනාවයි පහන ප්‍රහාණයයි කියන එක නිකන් එකට දාලා තියෙන්නේ. ඒ කියන්නේ ඇයි මේ භාවනාවක් කරන්නේ? හුඟක් දෙනෙම් භාවනා කරනවා වෙන වෙන අරමුණු වලට. නිකන් පැය ගණන් ඕවා ඉන්නවා මේ නිකන් සමවැදිලා වගේ ඉන්නවා. අර ඒකෙටම සමහරවන් ලොල් වෙලා සමාධියට ලොල් වෙලා මේ කෙලස් ටික කපා ගන්න ඕනේ කියන එක එච්චර හිතෙන්නේ නැහැ. ඉතින් මේ කෙලස් සොහේ දුවනවා. ඉතින් ආයි සමාධියෙන් එළියට ආව ගමන් ආත්ටි එක සමාලාවට පැටලෙනවා, ගා ගන්න යනවා විකාර. මේ කෙලස් ටික ප්‍රහාණය කර ගන්න ඕනේ. කෙලස් අඩු වෙලා තියෙනවද මේ භාවනාව හරහා? කිසිම හැඟීමක් නැහැ. පැය ගණන් වෙයි භාවනාවේ නම් ඉන්නවා. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. නේ මොකටද මේ භාවනාවක් කරන්නේ? අපි මේ සමාධියක්ද මේකේ මේ පෙන්වන නිෂ්ඨාව නේද? සමාධියද මේකේ මේ බුධාඳුර පෙන්වන මාර්ගයේ අපිටම අවසානය? නැත්තම් පැය ගාණක් අපි කවර් කරා. ඔන්න පැය 6ක් මං හිටියා එක දිගට පරයන්කේ. මං තමයි බෙස්ට්. ඒකද? ඒකක්වත් නෙමෙයි නේද? ඒකක්වත් නෙමෙයි වැදගත් වෙන්නේ මේ කෙලෙසුන් ප්‍රහාණය කිරීමක්. ඒතර මේ පහන සංඥාවක්. හිත කොහොමද දැන් තවදුරටත් මේ පිරිසුදු තියාගන්නේ? ඒක මේ පරයන්කෙදි තරම් නෙමෙයි. ඒක මේ දානශාලාවේ ඔන්න පින්නපාතේ යනකොට තාත්ති කෙනෙක් කතා කරනකොට නේද? වෙනවා කරේ වතක් පිළිවෙතක් කරනකොට බුද්ධ වන්දනාවක් කරන්න යනකොට අපි තුම මේ ඉස්පිරිතාලයකට ගිහිල්ලා බෙහෙතක් ගන්නකොට එහෙනම් පුළුවන්ද මේ කෙලසුන්ගෙන් තොර හිතක් පවත්තන්න? ඒතර මේ පහන සංඥාව සෑහෙන පුළුල්. අපේ හිතේ කෙලස් පහළ වෙන්නේ නැහැ සමාලාවට ඔන්න අපි භාවනා කරද්දී නේද? හිතන්න බුද්ධ වන්දනාවක් කරනවා. කෙලස් නැති වෙන්න පුළුවන් හිතේ. තොර කෙලස් ප්‍රහාණයක් කොහොමද එතෙන්දි කරන්නේ නේද? ඉතින් කෙලස් ප්‍රහාණය කරන්න ඔන්න කට්ටියත් එක්ක ඉන්න ඕනේ. වඩක් ඉතින් උලත් ටිකක් කන්න ඕනේ. ඉතින් කට්ටිය එතකොට තමයි ඔන්න මතක් වෙලා එන්නේ පරණ පුරුදු ටික එළියට එන්නේ. ඔන්න කෙලස් ටික ලස්සන්ට එන්නේ දැන් එතකොට තමයි නේද? එතකොට බලා ගන්න පුළුවන් කට්ටියගේ ශාන්ත දාන්ත ස්වභාවය මොන වගේද කියලා. ඔන්න පඬු හලේදී බලා ගන්න පුළුවන්. ඔන්න ගිලන් හලේදී බලා ගන්න පුළුවන්. ඔන්න පහන සංඥාව ඔච්චර දුරට වඩනවාද කියලා. දොර අමතකයි. අපිට මේ කෙලස් ප්‍රහාණයක් කරන්නයි ඒකටේ මේ භාවනා කරන්නයි කියන්නේ අපිට අමතකයි. දැන් හිතන්න දැන් දැන් මෙතන අපි සංඥා ගොඩක් කතා කළා. දැන් අර අර කතා කරපු අරියවංශ සූත්‍රයේදී එයි මේ බුදුහාඳුරු භාවනාවට පහණයක් කපල් කරේ. මේ හිතලා බලන්නකෝ නිකන් කල්පනා කරලා බලන්නකෝ නේද? දැන් භාවනා රාමතාවයට එකතු කළා නැහැ අනිත් ඒවා. භාවනා රාමතාවයට එකතු කරලා තියෙන පහන රාමතාවය. නේද? එතකොට මේ භාවනා කරන්නේ ප්‍රහාණයක් කරන්න, කෙලෙස් ප්‍රහාණයක් කරන්න. ඉතින් අපිට ඒක අමතකයි. අපි කෙලෙස් ගොන්න එහෙම්ම තියාගෙන අපි භාවනා කරනවා. කෙලෙස් ගොන්න එහෙම්ම තියාගෙන අපි ඒකනොත් ඔන්න තවත් කෙලෙසයක් හදාගෙන. මම තමයි හොඳටම භාවනා කරන්නේ. මම තමයි පැය ගණන් ඉන්නේ. මට තමයි පරයන්කේ මෙච්චර ඉන්න පුළුවන්. මට තමයි හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මට තමයි සක්මනේ මෙච්චර කරන්න පුළුවන්. අපි ඒකනොත් මාන්නයක් හදාගෙන. මේ ප්‍රහාණ රාමතාවය අපේ තුළ ඇත්තෙම නැහැ. කෙලෙස් නිකන් පැටව ගහලා භාවනා කරන්නත් ගිහිල්ලා. විකාර ඉතින් ඇත්තටම. ඒ නිසා බලන්න ඕනේ මොකටද මේ බුදුහාඳුර මේ භාවනාවක් දේශනා කරලා තියෙන්නේ? භාවනාවක් පෙන්වන්නේ මොකටද? අපි මේ අනිත්‍ය සංඥාවක් වඩන්නේ මොකටද? දුක්ඛ සංඥාවක් වඩන්නේ මොකටද? අනාත්ම සංඥාවක් වඩන්නේ මොකටද? මේ ඔක්කොම වැඩෙන්න වැඩෙන්න නම් අපි තුල කෙලෙස් අඩු වීමක්, කෙලෙස් ප්‍රහාණයක්, කෙලෙස් ඡේවීමක්, ඒ සංයෝජන ප්‍රහාණයක් ඒවා වෙන්න ඕනේ නේද? දැන් අපි කියනවානේ මාර්ගඵල අවබෝධ වුණා කියලා. මාර්ගඵල අවබෝධ වීම සිද්ධ වෙන්නේ එතකොට අපි ගැඹුරුම සමාධියක හිටීමෙන්ද මාර්ගඵලයක් ලැබෙන්නේ? කොහොමද මාර්ගඵලය ඩිෆයින් කරන්නේ නේද? තනන සෝතාපන්න ඵලයටපත් වුණාම හිතන දැන් අපි කිව්වොත් එහෙම දැන් ඔයා යන්න ඕනේ අපි තුමු සමාධියක මෙච්චර ගැඹුරුද ඔයාට සෝතාපන්න ඵලය ආවිත වෙනවා. සකදාගාමී ඊටත් වඩා ගැඹුරකට යන්න ඕනේ. අනාගාමී ඊටත් ගැඹුරට යන්න ඕනේ. සමාධියේ ඊටත් වඩා ගැඹුරට යන්න අරහත් වෙන්න. කොහොමද මේක අර්ථ දක්වන්නේ? එහෙම එකක් නැහැනේ නේද? එතකොට සෝතාපන්න ඵලයක් අත් දක්වන්න සංයෝජන තුනක් ප්‍රහාණය වෙන්න ඕනේ නේද? ඊළඟට සකදාගාමී මට්ටමටපත් වෙන්න තවත් සංයෝජන දෙකක් තව දුර්වල වෙන්න ඕනේ. අනාගාමී මට්ටමට යනකොට තවත් ඒ සංයෝජන දෙකම ප්‍රහාණය වෙන්න ඕනේ. අපි කියනවා ඕරම් භාගයේ සංයෝජන පහක් සම්පූර්ණයෙන් ප්‍රහාණය වීම. ඊළඟට රහත් වෙන්න නම් ඉතිරි උද්දම් භාගයේ සංයෝජන පහත් ප්‍රහාණයක්. අපිට අමතකයි නුඟක් වෙලාවට නේද? කෙලෙස් ප්‍රහාණය කොහේද? හැබැයි වෙන දේවල් නම් කරනවා. නේද? භාවනා කියලා. කෙලෙස් ගැන අපිට කිසිම හැඟීමක් නැත්තම් එතන මේ පහන රාමතාවයක් කියන අපිට එච්චර අවබෝධයක් ඇති වෙලා නැහැ. ඒ නිසා බලන්න ඕනේ. එතන මේ ටිකේ මේ පෙළ ගැස්වීමේ තියෙන එක්තරා අන්දමක රටාවක්. එතන දැන් පහන රාමතාවයක් මුල් කරගෙන යා දැන් තවදුරටත් මේ වඩනවා විරාගයක්. තවදුරටත් වඩනවා නිරෝධයක්. නිරෝධ සංඥාවක්. ඉතින් ඒ හරහා වන්න තව තව ඉතින් කෙලෙස් කැපි කැපි කෙලෙස් කැපි කැපි යන ගමනක් තියෙනවා. ඒ නිසා අපි බලන්න ඕනේ මෙතෙන්දී අපි කතරම් දුරට නිවරදිව බුදුහාඳුරු පෙන්වූ මාර්ගයේ යනවද නැත්නම් අත්නෝමතිකව අපිට හිතන හිතන දේ කරනවද. හොඳයි. ඉතින් මම හිතනවා මම කතා කරා ඇති කියලා. කාට හරි මේ කියපු දේවල් සම්බන්ධයෙන් අද සාකච්ඡාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතන සම්බන්ධ වෙලා ඉන්න පිරිසෙන් හෝ දුරස්ථව සම්බන්ධ වෙන අයගෙන් ඉදිරිපත් වෙන්න කියලා මතක් කරනවා. හරි.
අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අවසානට කතා කරෙත් මේ පහන සංඥා කියන එක පිළිබඳව සන්නස්. දැන් හිතේ තියෙන කෙලෙස් දැන් අපිට ප්‍රහාණය කරන්නත් අවශ්‍යයි. අපි භාවනාත් කරනවා. හැබැයි මේක ඇත්තටම ප්‍රහාණය වෙනවද? හරියටම අපි ඒක දැනගන්නේ කොහොමද කියන එක පිළිබඳව පොඩි ගැටලුවකුත් තියෙනවා සන්නස. මගේ භාවනා අත්දැකීමෙන් මම කියන ස්වාමීන් වහන්සේ සක්මනේදී හෝ සන්නස පරියන්කෙදී දැන් මම සක්මනේදී කියනවා සන්නස. සක්මනේ සන්නස දැන් සක්මන පටන් අරන් කෙලින්ම සාමාන්‍ය ස්වභාවයට සක්මන කෙරිගෙන යනවා සන්නස. එතකොට විතර්කය නෑ සන්නස. විතර්කය අයින් වෙනවා. ඊට පස්සේ ਵਿਚාරය විතරක් තියෙනවා සන්නස. ඊට පස්සේ ਵਿਚාරය විතරක් තියෙන අවස්ථාවේ සන්නස ස්පර්ශය හොඳට වැටහෙනවා සාන්නාංශ. ඒ ස්පර්ශය වැටහෙනකොට අනිත් පැත්තෙන්, ඒ කියන්නේ මගේ හිත ඇතුල් පැත්තෙන් සාන්නාංශ අර ස්පර්ශයට හිත යොදලක් තියෙනවා. මේ පැත්තෙන් හිතේ කිසි දෙයක් නැහැ කියලාත් පේනවා සාන්නාංශ. සාමාන්‍යයෙන් මට හිතුනේ සාන්නාංශ දැන් ප්‍රහාණය වෙනවා කියන එක මට දකින්න පුළුවන් අතන ස්පර්ශය තියෙන නිසා මගේ මේ පැත්තේ හිතේ පිරිසුදුකමක් තියෙනවා. මොකද ඒක බලන ඉන්න නිසා මට මේ පැත්තෙන් මගේ හිත පිරිසුදු වෙලා තියෙනවා කියලා යල්ලා එතන ඒක වගේද පහන සංඥාව කියන්නේ ඒක ඊට වඩා වෙනස් ස්වභාවයක්ද කියලා වල දැනගන්න කැමතියි සමහරවිට.
දැන් පහන සංඥාව කියලා ඉතින් කෙලස් වලට අදාළව තමයි දැන් බුදුහාඳුරෝ උතන අත්දක්වලා තියෙන්නේ නේද? උප්පන්නං කාමරාගං නැත්තම් මොකද්ද උතන කියන්නේ මේ ගිරිමානන් සූත්‍රේ උප්පන්නං කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමීති ඔහොමනේ විස්තර කරන්නේ. ඉතින් ඒතකොට දැන් අපි දැන් උතන දැන් ආස්ම කරන එකෙන් තමයි හඳුනගන්නේ පිරිසුදු හිතක්. අපිට දැන් පහන සංඥාවකට එන්න හිතන්න අපි මෙහෙම දැන් අපිට වාජන දෙකක් දෙනවා. වාජන දෙකම කිලුටුයි. හැබැයි තවත් අවස්ථාවක එක වාජනයක් හොඳටම පිරිසුදුයි අපිරිසුදු වාජනයකුත් දෙනවා. ඒතර අපිට තේරෙනවානේ මේ දෙක කම්පෙයා කරන්න පුළුවන්. මේ දෙක පහසුවෙන් අපිට සසඳන්න පුළුවන්. සසඳලා කියන්න පුළුවන් මේක අපිරිසුදුයි මේක පිරිසුදුයි. එතකොට මම එහෙනම් මේ අපිරිසුදු භාජනේ පිරිසුදු කරොත් මේ මට්ටමට ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ. එතකොට අපිටත් මේ හිතේ එතකොට මේ පිරිසුදු හිතක් කියන්නේ මොකද්ද කියලා පොඩිවත් හැඟීමක් නැත්තම් මම තනිකරම අර මඩ වලේමනේ ඉන්නේ. කවදාවත් මඩෙන් ගොඩ ඇවිල්ලා නැහැ. මඩෙන් ගොඩ ආපු බවක් මම දන්නෙත් නැහැ. මඩෙන් ගොඩ ආවහම හිතේ ස්වභාවය ගැන මට කිසි හැඟීමක් ඇත්තෙත් නැහැ. එතකොට දැන් ඔය අපි භවනාවක් කරද්දී විටින් විට ඔන්නේ පිරිසුදු හිත මතුවෙනවා. දැන් ආස්මයේ මතක් කරේ එක පැත්තක් අපිට මේ ස්පර්ශය දැනෙනවා. ස්පර්ශය දැනෙද්දී හිත තියෙනවා නිකන් පිරිසුදු මට්ටමක. වෙන කෙලෙසුන්ගේ මාක්කත් ඒක ආකීර්ණ වෙලා නැහැ. එතකොට ඔන්න එතකොට පිරිසුදු හිතක් අපිට ඒක පසුබිමේ තියෙනවා. නිකන් අපි කැන්වස් එක අඳුර ගන්නවා. කැන්වස් එකේ එන ස්පර්ශය කියන එක තමයි මෙතන මේ ධර්මතාවය. අපි කැන්වස් එකේ උඩ තමයි ඒක ක්‍රියාත්මක වෙන. කැන්වස් එක හරි පිරිසුදුයි. කැන්වස් එකේ මාක්කත් ලියලා නැහැ. තරන්නේ කැන්වස් මට්ටම කැන්වස් එක සරල මට්ටම මොකක්වත් නොඇඳිච්ච සංඥා වලින් තොර මට්ටම නේද හිතන් දැන් අපි A4 sheet එකක් තියෙනවා කියලා හිතන්න නිකම් පිරිසුදු කඩදාහියක් තියෙනවා කියලා හිතන්න ඒ කඩදාහිය ඇඳපු රූප වගේ ගැණු රූපද චිත්‍රද අරවද මේවද රටිනේද බහූත ඇඳලා තියෙනවා ඉතින් ඒ ඔක්කොම සංඥා දැන් ඒකෙන් තොර කැන්වස් එකකුත් තියෙනවානේ පිරිසුදු කඩදාහියකුත් තිබුණානේ නේද නැත්නම් අපි මේ ටික මැකුවා මැකුවාම ඔන්නේ පිරිසුදු හිත මතුවුණානේ අන්නේ වගේ තමයි. එතකොට විටින් විට අපි අඳුර ගන්නවා මෙහෙමත් හිතක් තියෙනවා නේද? මෙහෙමත් හිතේ ස්වභාවයක් තියෙනවා. මේක මොකක්වත් නෑ හැබැයි. නේද? සිතුවිල්ලක්වත් නෑ. ස්පර්ශයක් කියලා එකක් ඇත්තෙත් නෑ. ඔන්න වේදනාවක් කියලා එකක් ඇත්තෙත් නෑ. මොකකින්වත් මේකේ නිරූපණයක් ඇත්තේ නැහැ. ඔන්න මේ මෙහෙමත් හැබැයි තියෙනවා. හැබැයි තාම මට ඒක පැහැදිලි මදි. නේද? ඒක මං තාම හොඳට කකුල් දෙකෙන් ඉන්න ගතියක් තාම නැහැ නිකන් විටින් වෙන මට පොඩි නිකන් ලාවට ඒක දැනෙනවා ලාවට නිකන් පේනවා හැබැයි ඒකේ මම හොඳට තහවුරුලා විනාඩියක් දෙකක් ඉන්න පුළුවන් අනිත් එක එකක්වත් නැතුව කියලා තාම බෑ. ඒතර ඔන්නෝම ආකල්පයකින් අපි යනකොට හිතන්න යම් දවසක අපිට පුළුවන් වුණා කියලා මේ එන ස්පර්ශ සියලුම දේ එක්තරාන්දකින් වැළැක්වීමක් කරන්න. නැත්තම් ඒවෙන් ඒවෙන් නිරෝධය දැකලා දැන් මේ ස්පර්ශයක් නොවි හිටියොත් එහෙම මොකද වෙන්නේ? ස්පර්ශයක් උනේ නැහැ ඊළඟට. මොකක්ද එතකොට තියෙන්නේ?
ස්පර්ශයක් උනේ නැති වුණොත් සාන්නාංශ සමහර වෙලාවට මට වෙන වැඩේ නම් සාන්නාංශ වෙන නෑ වෙන අරමුණකට ගිහිල්ලා ඒකෝ විතරකයක් නැත්නම් ප්‍රපංචය.
ඒක තමයි.
එතකොට හිතේ පිරිසුදුකම කොහොමම නැහැ කියලා වෙලා තේරෙනවා සාන්නාංශ. හැබැයි සාන්නාංශ අර විතර ਵਿਚාරයේ තියෙද්දින් ඒක පැහැදිලිව පේන ස්වභාවයක් තියෙනවා සාන්නාංශ. මොකද ਵਿਚාරය තියෙනවා විතර්කය නැති නිසා හිතේ තියෙන පිරිසුදු බව පේනවා සාමිනාංශ.
හරි. ඒ කියන්නේ ਵਿਚාරය කියන එක ඇත්තටම හර විමසීමටනේ නේද? හිත විමසීමත් නිකන් බලාගෙන ඉන්නවා. නේද? ඇහැ ගහගෙන ඉන්නේ. නේද? ඒක අවශ්‍යයි. අනිවාර්යයෙන් එතනනේ නුවණ වැඩ කරන්නේ නේද? එතන තමයි හොඳ සම්පජඤ්ඤයක් වැඩ කරන්නේ. ඉතින් එයාට තමයි පේන්නේ එතකොට. ඒ එයා තමයි දැනුවත් භාවයේ දැනුවත් බවට පේනවා. දැන් නම් මොකක්වත් නැහැ ලොකුවට හිතේ. අපිරිසුදු වෙලත් නැහැ. එතකොට අපිරිසුදු නොවී සිටීම සංඥා වලින් පොඩ්ඩක් ඈත්ව සිටීම එතකොට තමයි ඔන්න දැන් පිරිසුදු හිතක් එයාට මතුවෙන්නේ. නිකන් අර හිතන්න පාසි බැඳිලා නිකන් ගඟක් තියෙනවා. ගඟේ තනිකර පාසි තිබුණේ. හැබැයි අපිට නිකන් පොඩි සංඥාවක් තනන යට මේකේ වතුර තියෙනවා. يعني අපිට නිකන් පොඩ්ඩක් පුළුවන් නේ අත් දෙකෙන් පොඩ්ඩක් ඈත් කරලා පාසි ටික ඉවත් කරලා මේ වතුර ටික පොඩ්ඩක් මතු කරගන්න. හැබැයි අපි අත් දෙක ඉවත් කරගොම ආයි මේක හා වෙනවා. අන්න ඒ වගේ. එතකොට අපි මේ අපේ හිතේ පිරිසුදු බව සුළු මොහොතකට නිකන් මතු කර ගන්නවා විපස්සනාව හරහා. මතු වුණාට පස්සේ මේක පවත්වන්න පුළුවන් නම් තව ටිකක් ගැඹුරට තව ටිකක් කාල පරිච්ඡේදයක්. එතකොට යාට දෙනවා නේ මේ පාසි කියන එක මේකේ ස්වභාවය නෙමෙයි. මේකයි ලොන්න ආගන්තුකයි. මතක් වෙනවද බුදුහාඳුරු කියපු කාරණා නේද? බුදුහාඳුරු කියන්නේ පබස්සර මිදම් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසෙහි විපමුත්තං. එතකොට මේ උපක්ලේශ වලින් මෙයා වැහිලා දිරලා තියෙන මේ පාසි වලින් වැහිලා තියෙන හැබැයි ඇතුලේ වතුර තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දැන් අපි විටින් විට පසනා කොටද්දී ඔය ඇතුලේ තියෙන මේ පිරිසුදු හිත හඳුන ගන්නවා. අපි නිකන් පොඩ්ඩක් දැනෙන්න ගන්නවා මෙහෙමත් එකක් තියෙනවා. මේක මොකක්වත් නෑ හැබැයි. මේවෙන් මොකක්වත් ව්‍යාකූල වෙලා නෑ. මොකකින්වත් වර්ණ ගැන්විලා නෑ. හරි පිරිසුදු බවක් විතරක් තියෙනවා. ඔන්නේ පිරිසුදු හිත අපි හඳුන ගන්නවා. දැන් ඔන්නේ පිරිසුදු හිත හඳුන ගන්න. මේ පිරිසුදු හිතේ ඉන්න ජීවත් වෙන්න දැන් මේ කෙලස් කියන එක දැන් බරක් වෙන්න ගන්නවා. ඊට පස්සේ දැන් එයාට ඌබනාවක් නේ යකෝ මේක මහ කරදරයක් නේ. ආයිත් මේක ආවනේ නේද? ආයිත් මෙයා මෙතෙන්ට මේ වුණානේ. ආයි මේ මට පිරිසුදු බව පවත් ගන්න බැරි වුණානේ. ආයි මේක කෙලෙසුණානේ. දැන් ගන්න ඌමනාවක් හදන මේක ඉවත් කර ගන්න ඕනේ. මේක මල කරදරයක්. මේක වදයක්. ආයි මේ පිරිසුදු බව කෙලෙසුණා කියලා ඔන්න ප්‍රහාණ සංඥාවක් දැන් නිකන් අර ඌමනාවක් පහළ වෙලා. මේකද මේකේ වටිනකමක් තේරිලා නේද? පිරිසුදු හිතක තියෙන සරලත්වයක් පිරිසුදු හිතක තියෙන අපිටම නික්ලේශී බවක් අපි කියමු කිසි හොඳ සැහැල්ලු ගතියක් අන්න යාට ඒ තත්ත්වයේ තියෙන පැහැදිලි ගතිය, සැහැල්ලු ගතිය, සරල බව, කිසිම ආතතියකින් තොර ගතිය, කොහෙවත් පැටවිච්ච නැති ගතිය, අන්න ඒක තේරෙන්න තේරෙන දැන් යාට උවමනාවක් ඇති වෙවි. මේක ඉන්න ඕනේ, මේක තව ටිකක් පවත් ගන්න ඕනේ. තව විනාඩි 5ක් මම ඔයගේ ඔහෙ ඉන්නවා. කම්මැලි හැබැයි ඔන්න ඔහෙ ඉන්නවා. ආයෙත් ඉතින් කම්මැලි, ආයෙත් කමන්නේ පොඩ්ඩක් තව ඉන්නවා කියලා ඔන්න දැන් පොඩ 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 ඒක නිකන් පතුරවන්න, ඒක තව ඉන්න උත්සාහන්ත වෙනවා නම් අන්න තව ටිකක් කියන්නේ පහන සංඥාව වැඩ ගන්නවා කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට මේ පහන සංඥාවක් එන්න යම් පමණක එකතකින් අපි මේ පිරිසුදු හිත හඳුනා ගැනීමක්, ඒ පිරිසුදු හිත කොහොමද මේ අනෙක් කෙලෙස් නිසා කෙලෙසෙන්නේ කියලා ඒකේ තියෙන ආදීනව අපිට තේරෙනවා නම් අන්න ඒක පහන සංඥාවට සැහැණ ගැම්මක් ඇති වෙවි. නැත්නම් ඉතින් අර ඒක කියන්නේ හිතන්න දැන් අපි ගිහි කාලෙක හිතන්න බොහොම තරුණ යුගයක නිකන් අපි සිහිනමවමවා කල්පනා කර කර මොනවාමාරා හිත හිත ඒකෙන්නේ ආස්වාදයක් ලබන්නේ නේද? ප්‍රපංචවලින්නේ අපි ආස්වාදයක් ලබන්නේ. අපිට උමනාවක් ඇතිලා නැහැනේ මේක හිත පිරිසුදු කරන් ඉන්න ඕනේ කියලා. මිනිස්සුෙකුට එහෙම ආසාවක් ලොකට ඇති වෙන්නේ නැහැ හුඟක් දෙනකොට නේද? යා කැමති මේ ප්‍රපංචත් එක්ක මොනවා හරි කල්පනා කර කර කාම විතර්කත් එක්ක ලෝකේ දින දේවල් කල්පනා කර කර ඉන්නනේ. ඒකටනේ ආසාවක් තියෙන්නේ, ඒකටනේ අබිරතියක් තියෙන්නේ. තෝ මේ නැතුව මේ පහන රාමතාවයක් යට නැහැ. පංචාරාමතාවයන් නම් තියෙනවා.
සොයිනස් අවසරයි. මේ සොයිනස් අද අපි මේ මුලින්ම ධාතුන්ගේ භාෂාව සම්බන්ධව කතා කරා. එතකොට අර කිව්ව ආවේනික ලක්ෂණ, සංකත ලක්ෂණ හා ස්වභාව ලක්ෂණ කියලා. එතකොට ස්වාමින්වහන්සේ දැන් අපේ ලොකු ස්වාමින්වහන්සේ කිව්වා මේ සටහන ආකාර ස්වභාව ලක්ෂණ බවට පත්. සටහන්.
ඔව් සටහන් කියලා තියෙනවා.
ඔව් සටහන ආකාර ස්වභාව ලක්ෂණ කියන එක යන විදිය ඒක තමයි මම බුරුමේ ගිහිල්ලා ඉගෙනගෙන ආවේ කියලා ලොකු ස්වාමින්වහන්සේ සඳහන් කිරීම කරා.
සටහන් කියන එක මං කියපු එකට ඉස්සරහින් දාගන්න උදට හරි. සටහන් ආකාර ස්වභාව ලක්ෂණ සංකත ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ. ඔහොම තමයි යෝගේ රටාව තියෙන්නේ. සටහන් කියන එක තමයි නිකන් සටහන් කියන්නේ දැන් ඇවිදිනකොට නිකන් මේකේ කයේ සටහන. දැන් නිකන් රූකඩයක් ඇවිදිනවා වගේ නිකන් අර සටහනක්. දැන් ඒක ඉස්සලා හිටියේ මම ඇවිදිනවා. මම ඉන්නේ මේ කොහෙද නිස්සාරණවානේ. මම ඇවිල්ලා ඔන්න අද දවස අද සෙනසුරාදා. ඔන්න ඒ වගේ අපි ඔළුවේ දාගත්තර සාමාන්‍ය සංඥා ගොන්න තමයි අපි තිබුණේ. ඒක වෙනුවට නිකන් දැන් සටහනක්. නිකන් මේ කයක් ඇවිදිනවා. කියලා අර ඒක සරල වීමක්. ඒක සටහන් කියලා ඒකට මුලම මට්ටම. ඊට එහාට ගියාට සමයි ආකාර කියලා. නිකන් විවිධ ආකාර තිබිච්ච ආකාරය නේ වෙනත් ආකාරකින් පේනවා. දැන් නිකන් ඔරුවක් පදිනවා වගේ පේනවා, හබල් ගානවා වගේ තේරෙනවා, බයිසිකලයක් පදිනවා වගේ තේරෙනවා. ඒකට ආකාර කියලා කියනවා. ඊටත් එහාට ගියාට පස්සේ තමයි ඔය කියන ස්වභාව ලක්ෂණ පැත්තට එන්නේ. ස්වභාව ලක්ෂණ කියන්නේ පෞද්ගලික ලක්ෂණ. ඒකට එන්නේ. ඒකට එහාට ගියාට පස්සේ සංකත ලක්ෂණ එනවා. සංකත ලක්ෂණ වලින් එහාට ගියාම සාමාන්‍ය ලක්ෂණ කියන එකට එනවා. යුනිවර්සල් කැරක්ටරිස්ටික්ස් කියලා කියනවා. අනිත්‍ය දුක්ඛනාත්ම වැටෙන්නේ ඒ මට්ටමේදී. ඔව්.
සොයිනස් අවසරයි. ඊළඟට මේ අනාත්ම ලක්ෂණය සම්බන්ධව කාරණා පහකින් විස්තර වෙනවා කිව්වා.
ඔව්.
එතකොට කිව්වා මේ පරතෝ රිත්තතෝ කියන එක. එතකොට දැන් පරතෝ කියන්නේ ස්වාමීන් වහන්සේ අර වෙන කෙනෙක්ගේ දෙයක් දිහා බලාගෙන ඉන්නවා කියන දේ.
නෑ එහෙම කෙනෙක් දිහා බලන් ඉන්නවා කියන එකට වඩා මේකනේ අනුන්ගේ දෙයක්. මේක දැන් මේක මට මගේ දෙයක් නම් මට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන් නේ. පරතෝ කියන්නේ දැන් මේක මගේ නෙමෙයි. පංත සංකල්පයක් කියන්නේ ඒකයි. මේක මගේ නොවන තත්ත්වයක් බවට පත් වෙලා. දැන් හිතන්න මගේ පෑන නම් මට ඕන දෙයට දැන් උතරාන්සාරනසක පෑනක් තිබුණ නැහැ. දැන් පෑන ඉල්ලගත්තනේ. අනුන්ගේ දෙයක් නේ දැන්. ඒක ආයක ආයට දෙන්න ඕනේනේ. දැන් මෙයා ගාව තියාගන්න විදිහක් නැහැ. මගේ නෙමෙයි. පරතෝ නේද? ඒ කියන්නේ දැන් මේක මගේ නෙමෙයි. මට ඕන විදිහට තියාගන්න බෑ. මම මේ ණයට ගත් එකක් නේ. කියලා අන්නේ පරතෝ ආකල්පයේ සංකල්පය කියන්නේ. ඒතර මේක මේ මගේ වසඟේ තියාගන්න බෑ. මට අයිති දෙයක් නෙමෙයි. කියලා අන්න ඒක පරතෝ. පාලනය කරන්න බෑ. ඔව්.
සොයිස විශේෂයෙන්ම එතනදී අර ලොකු ස්වාමීන්වහන්සේත් කිව්වා අර වේදනාවක් එහෙම අපිට ආපුහම වෙන කෙනෙක්ගේ වේදනාවක් වගේ වෙන කෙනෙක්ගේ දෙයක් වගේ බලාගෙන ඉන්න කියලා. එතකොට ඒ වගේ දෙයකින් වැඩෙන්නේ අනාත්ම ස්වභාවය තමයි.
අනේ ඒක අනාත්මේ පැති පහක් ඔය පෙන්නන්නේ. ඒතර පරතෝ කියන්නේ ඒක එක පැත්තක්. මේක මගේ කරගන්න බෑ. මට මම කියාගන්න බෑ මේකට. මොකද මේ හැසිරෙන්නේ මට ඕන දිර නෙමෙයි. එතකොට අන්න බලන්නේ එතකොට පරතෝ ආකල්පේ මේක වැඩක් නැහැ නේ වගේ නෙමෙයි. අනුන්ගේ දෙයක් දිහා බලනවා. නිකන් අර අනුන්ගේ දෙයක් දිහා බලන ආකල්පයකින් දැන් ඉතින් බැලෙනවා. එහෙම තමයි කියන්නේ. නිකන් බැලෙනවා අනුන්ගේ දෙයක් දිහා බලන ආකාරයෙන්. මොකද දැන් මගේ නෙමෙයි වෙලා දැන්. අර ඉල්ලනවා දැක්කද? හරි හරි
සංස අවසරයි. ඊළඟට දැන් කතා සාකච්ඡා කෙරුණා අනිත්‍ය සංඥාව හර මේ ගොජය සම්බන්ධව එක බොඳ වී යාමත්, ඊට පස්සේ එතනින් විරාග සංඥාව, නිරෝධ සංඥාව හා මේ පහන සංඥාවට එන විදිහ. එතකොට දැන් ලොකු ස්වාමීන් වහන්සේ නිතරම ෆ්ලක්ස් එක හා ගොජය අරගෙන සාකච්ඡාවලදී නිතරම ඒක උළුප්පලා දක්වමින් කියනවා මේක මේ තමන්ගේ දෙයක් කියන්න බැහැනේ, මේ දැන් ගොජය කියන්නේ ඒක ඒක වෙනස් වෙනවා බොඳ වෙලා යනවා, ඕකට දැන් මගේ කියන්න බැහැනේ කියලා ආදිවශයෙන් එක නිතරම ලොකු ස්වාමීන් වහන්සේ උළුප්පලා අරමින් සාකච්ඡාවට යදෙනවා. එතකොට ඔබ වහන්සේ මං හිතන්නේ ශුන්‍යතාවය සම්බන්ධයෙන් විශේෂයෙන්ම නිරෝධ සංඥාව මට තේරිච්ච විදිහට සායනස දැන් අර ඒ කියන්නේ අපේ අර කියන්නේ අර හිතේ නිදහස් බවක් වගේ ඒ පැත්ත මතු කෙරලත් කරුණ කියන සඳ මට අවශ්‍ය වුණේ දැන් මේ එන විදිහ අනිත්‍ය සංඥා මේ ගොජයක් වගේ බොඳ වෙලා යන එක, ඊට පස්සේ විරාග සංඥාව පහළ වෙන එක හා මේ නිරෝධ සංඥාව කියන එක ඒක අර චක්‍රයක් වගේ නිතරම කැරකෙන එකක් වගේ. එතකොට ඒක කැරකෙමින් කැරකෙමින් යද්දී අර පහන සංඥාව වැඩෙනවාද කියන එක
ඔක්කොම වැඩෙනවා කියන්න පුළුවන් එකක් නෙමෙයි. ඉතින් ඔක්කොම දැන් හිතන්න දැන් අපිට අපි නිදහසක් පැවැත්වනවා කියලා අනිසිත බවක් දැන් ඔන්න පවත්වනවා කියනකො මං වැඩියෙන් ලකුණු දුන්නේ ඕකට කියලා දැන් කියන්නේ. අපි ඕක දැන් පවත්වනකොට හිතන්නකො ආයිත් ගිහිල්ලා මගේ හිත ක්ලේශයකට වැටුණා කියලා නේද? يعني ආයිත් දැන් ඔන්න يعني ආයි يعني ප්‍රමාද වුණානේ නේද? කොහේ මක් කරේ හේතුවක් නිසා අනේ ප්‍රමාද වුණා, ආයි ක්ලේශයකට ආවා. දැන් මොකරි බැඳිලා නේ ඉන්නේ. ඉතින් එතනදී අපිට ඕනනම් අනිස සංඥාවක් වඩලා නිදහස් වෙන්න පුළුවන්. ඕනනම් දුක්ඛ සංඥාවක් වඩලා නිදහස් වෙන්න පුළුවන්. අනාත්ම සංඥාවක් වඩලා නිදහස් වෙන්න පුළුවන්. නැත්නම් විරාග සංඥාවක් වඩලා නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒතොර මේ අර නිදහස් භාවය හඳුනාගත්ත කෙනාට විපස්සනාවක් වැඩිච්ච කෙනාට මේකේ මෙන්න මේකම භාවිතා කළ යුතුයි කියලා එහක් නැහැ. එයාට ගෝචර වෙන, එයාට ප්‍රිය වෙන, යාගේ හිත කැමති වෙන, එයාට ටංගල මතක් වෙච්ච ඕන දෙයක් ගන්න පුළුවන්. අරගෙන යා නිදහස් කර ගැනීම තමයි යාගේ ආකල්පයේ තියෙන්නේ. නැවතත් නික්ලේශී වෙන්නේ කොහොමද? මේකේ අනිත්‍ය දැක්කත් පටස් ගන්න මේ ආයි යාවි අතෙන්ට. මේක දුකක් කියලා දැක්කත් අතෙන්ට යාවි. මේක අනාත්මයි කියලා දැක්කත් යාවි. එතකොට එයාට හොඳට නිකන් පුරුදු වෙච්ච හොඳ එයාට ප්‍රිය කරන ක්‍රමයක් භාවිතා කරන්න කමක් නැහැ.
සොහිනස මට ඒක මම ඇත්තටම තේරුම් ගන්න හිටියේ අර ඒ විදිහට චක්‍ර වගේ කරකී කරකී යනකොට මේ එන සිදුවීම් රාමු වශයෙන් දැන් අර ආයෙත් හිත අහු වෙනවා, ඊට පස්සේ අර විදිහට අනිත්‍ය සංඥාවක් දැකලා ආයෙත් අර විදිහට යම්කිසි ඒ විදිහට අනිශ්චිත භාවයක් වගේ එනවා. මේ විදිහට යද්දි සොහිනස අර පහන සංඥාව කියන එක ප්‍රගුණ වෙන විදිහක් වගේ එකක් තමයි සොහිනස මට
එහෙමත් කියන්න පුළුවන්. يعني පහන සංඥාව يعني ප්‍රහාණයක් දැන් ඔය හැම එකෙකෙදිම ප්‍රහාණයක් වෙනවා. දැන් උතන දැන් කතා කරේ අපි දැන් අනිස සංඥා සූත්‍රය කියලා එකක් මම දැන් මෙතෙන්ද උපමා උදාහරණයක් වශයෙන් ගත්තේ. දැන් බුදුහාඳුරුව කෙලින්ම එතෙන්ද කියනවානේ අනිස සංඥා භික්කවේ භාවිතා බහුලී කතා සබ්බං කාමරාගම් පරියාදීති සබ්බං රූපරාගම් පරියාදීති සබ්බං අරූපරාගම් පරියාදීති ඔහොමද කියන්නේ කියන්නේ යනවානේ නේද? ඒ කියන්නේ ඒ සංඥාව උනත් සෑහෙන ප්‍රබල සංඥාවක්. ඒතර මේ ඒක සංඥා උනත් කාගේ හරි තුල වැඩෙනවා නම් එතනින් අදහස් වෙන්නේ නැහැ මේ ඒක විතරයි තියෙන්නේ කියලා. අනිත් ඒවත් ගැඹුරේ තියෙනවා. හැබැයි මේ අනිත් සංඥාව තමයි ප්‍රබලව වැඩ කරන්නේ, යාට ප්‍රමුඛ වැඩ කරන්නේ. ඒකත් පුදුමාකාර ප්‍රබලයි. ඒකිනුත් අන්න කාමරාගින තියෙනවා. ඒකිනුත් අන්න රූපරාගින තියෙනවා. ඒකෙත් අන්න අරූපරාගින තියෙනවා. ඉතින් ඒ වගේ පැති ටිකක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දැන් ඊට පස්සේ දැන් වෙනම මේ මොකක්ද ඒකට කියන්නේ පහන සංඥාවක් වෙනමත් කතා කරනවා නේද? පහන සංඥාවක් වෙනමත් අර කෙලස් දුරු කිරීම සම්බන්ධයෙන් කතා කරනවා. එතකොට එයා ඉන්නේ අර වෙනාකල්පයක. නිකන් අර අනිත්‍යත්වයේ බලනවා වෙනකොට මේකේ මම කෙලස් ටික දුරු කරගන්න ඕනේ. ඒක තමයි යාගේ ප්‍රමුඛත්වය අරන් තියෙන සංඥාව. ඉතින් මේ ඔක්කොගෙම සෑහෙන සම්බන්ධතාවයක් තියෙනවා. අපි අර වෙන්වෙන් කරලා කතා කරාට මොකද ලොකු සම්බන්ධයක් තියෙනවා.
එහෙනම් ඒක ගොඩක්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්. ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් අත් දෙකක් එසවිලා තියෙනවා. තව එක කමඨහන් වார்த்தාවකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ.
ඔව් අපි චුට්ටක් පොඩ්ඩක් ඉන්න මෙහෙන් තව ප්‍රශ්නයක් තේනවා. අපි ඒකටත් අහලා. ඔව්.
එහෙමයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අර ඡන්ද විරිය චිත්ත විමංශා කියලා සතර ඉදිපාදය ගැන දේශනාවේදී කියුණා ස්වාමීන් වහන්සේ. එතකොට ඒක මේ භාවනාරාමයේදී මේක අපිට වැඩෙන එකක්ද නැත්නම් ඉහළ අධිගමයන්ට යද්දී වඩන්න ඕන එකක්ද කියලා පොඩි ප්‍රශ්නයක්.
ඕකේ මෙහෙම කියත හැකි. දැන් කියන්නේ අපි එක එක චරිතනේ නේද? එක්කෙනෙක් හරි වීර චරිතයක්. එයාට පුදුමාකාර වීරයක් තියෙන්නේ කොහොම හරි මේක ගොඩදා ගන්න ඕනේ කියලා නිකන් මැරීගෙන කරනවා වීරෙන්මයි යන්නේ. තව එක්කෙනාට තියෙන හරි කැමැත්තක්. මේක මම කොහොම හරි කරගන්නවා මේ භවෙදී සෝවාන් වෙනවාමයි. නිකන් අර මක්කරි හරි කැමැත්තක්. ඒකට ලොකු ඌමනාවක් පහළලා ඡන්දයක් පහළලා. ඒ ඡන්දය මුල් කරගෙන එයා දිගට කරගෙන යනවා. තවත් කෙනෙක් ඉන්නවා එයාට තියෙන අදිෂ්ඨානයක්. චිත්ත කියලා කියන්නේ යාගේ අදිෂ්ඨානයක් තියෙනවා. මම අනිවාර්යෙන් මෙහෙම කරගන්න ඕනේ. අදිෂ්ඨානයක් මුල් කරගෙන යා යනවා. හිතේ අදිෂ්ඨානය තමයි යාගේ බලපවත්තන්නේ. තවත් කෙනෙක්ගේ අර වීරය. තවත් කෙනෙක්ගේ තියෙනවා නිකන් මේක හොයලා බලන්න. මේක ඇත්තද මේ කියන්නේ? මේව අද කරන්න පුළුවන්ද? එයා නිකන් අභියෝගයට ලක් කළා නේද? අභියෝගයට ලක් කළා යාම බලනවා. සොයා බැලීමේ උමනාව යාට තියෙන. ඒක දැනගැනීමේ උමනාව. එතන තියෙන විමර්ශාව. එතන මේ අපි එකිනෙකා අතර තියෙන චරිත ලක්ෂණ. අපිට කියන්න බෑ සම්පූර්ණයෙන්ම එතකොට මේ අර වීරය විතරක් වීරෙම තියෙන තැනත්තට මේ අර එකක්වත් නැහැ කියන්න බෑ. නමුත් අරවත් තියෙනවා. හැබැයි ප්‍රමුඛත්වය ගන්න වැඩියෙන් එයා තුළ ඉස්මතු වෙලා තියෙන අන්න වීරය තමයි. අපි තුමු ප්‍රඥාවන් මුල් කරගෙන කටයුතු කරන විමර්ශාව තියෙන එක්කෙනාට වීරය නැතුව නෙමෙයි නේද? ඡන්දේ නැතුව නෙමෙයි, අදිෂ්ඨානෙ නැතුව නෙමෙයි. හැබැයි වීරය තමයි ඉස්සරහා නිකන් කොඩිය අරන් යන්නේ. අන්න ඒ වගේ ගතියක් තියෙන. එතකොට මේ ඒ කටයුත්ත හැබැයි දැන් මේ දහම වඩන්න ඔය ඔක්කොම නිකන් එක එක මට්ටම් වලින් වර්ධනය වෙනවා. දැන් හිතන්න අපි තුමු දැන් ප්‍රඥාව ගැන කතා කරමු. දැන් ඔන්න දැන් මම මෙහෙම අද දැන් විස්තර කරාම ඔන්න කෙනෙක්ගේ හිතේ උමනාවක් ඇතිනවා. මේ කියන ඒවා ඇත්තද දන්නේ නැහැ. මේ බොරුද දන්නේ නැහැ. මේව කරන්න පුළුවන් ඒවා දන්නේ නැහැ. පොතේවත් දන්නේ නැහැ. මේ හාමුදුරුවෝ හදලා කියනවත් දන්නේ නැහැ. මම බලන්න ඕනේ. මම නිකන් චෙක් කරලා බලන්න ඕනේ. එහෙම හැංගීමක් ඇති වුණා කියලා හිතන්නකො. දැන් එයා බලනවනේ දැන් වැඩේ. එයා වැඩේට බහිනවනේ. ඒතර එයාට මුලදි වැටහෙන්නේ අර දැන් කතා කරන සටහන් ටිකනේ. එයාට මුලදි වැටහෙන්නේ. ඊට පස්සේනේ එයාට වැටහෙන්නේ ඔන්න ආකාර ටික. ඊට පස්සේනේ ඔන්න මොකක්ද අනිත් එක මේ සාමාන්‍ය ලක් මේ නැහැ මොකක්ද සටහන් ආකාර ස්වභාව ලක්ෂණ ටික ඊටත් එහාට ගිහිල්ලා නේ වැටෙන්නේ සංකත ටික ඊළත් එහාට ගියන සාමාන්‍ය ටික ඊටත් එහාට ගියන විපස්සනා ඥාන ඉතින් ඒ කියන්නේ මේ විමර්ශාවේ වර්ධනයක් ඒ කියන්නේ මේ හැම එකක් ගානෙම එකතකින් වර්ධනයක් ඒකේ වෙනස් වීම වලට භාජනය වෙනවා ඒ කියන්නේ මේ භාවනාව හරහා මේ ඉදිපාදයන් වෙනස් වෙනවා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ විමර්ශාව එයාගේ මේ පස්සේ තිබුණාට මොකද විමර්ශාවත් විපරිණාමයකට ලක් වෙනවා. ප්‍රඥාවේ මොහුගුරා යාමකට වෙනස් වීමකට ලක් වෙනවා. වීරියත් එහෙම තමයි. හිතන්න මුලදී අධික වීරියක් තිබුණා. පස්සේ මගදී තේරෙන්න පුළුවන් දැන් මේ වීරිය නෙමෙයි යන්න තියෙන්නේ. දැන් නිකන් මේක නිකන් වීරිය බැලන්ස් කරන්න ඕනේ. සමතාවයකට ගන්න ඕනේ. අන්න එයා වෙනම වීරයකට හරව ගන්නවා. හැබැයි අකණ්ඩ වීරියක් පවත්වනවා. නේද? නිවන් දකින්න ඕනි කියන වීරයක් යාගේ තියෙනවා. මේ භාවනා කරද්දී ආ වීර නිකන් ගලප ගන්නවා යාට අදාළව ඒ තැනට ඔබින විදිහට. අන්න ඒ වගේ. ඉතින් මේවා ඔක්කොම ලොකු තියෙන සම්බන්ධතාවයක් අනිත් පැත්තෙන් විපරිණාමයක් වෙනවා භාවනාවේදීමත්. කියා.
සයිනස් මේ දැන් සයිනස් අවසරය ලෝකේ නොඑක් දැනුම් පද්ධති තියෙනවනේ එක එක දර්ශන මතවාද. එතකොට මිනිස්සු හැමෝම මොකක් හරි දැනුම් පද්ධතියක් ඉගෙන ගන්නවා. ඒක එක්කෝ මේ විකුණලා හම්බ කරන්න මාකටිං කියලානේ. එතකොට සංස අපි දැන් මේ බුදුරජාණන් වහන්සේගේ දැනුම් පද්ධතිය තමයි මට තේරෙන විදිහට නම් ලෝකේ අර ලොකු පරාසයක ගැඹුරක තියෙන මේ දැවැන්තම දැනුම් පද්ධතිය. සංස එතකොට අපි මේක ඉගෙන ගන්නකොට අර අපි පිණ්ඩපාතයක් ගද්දි නේව දවායන මදාය කි මණ්ඩනාය කියලා ඒ වගේ ප්‍රත්‍යක්ෂා කරනවා වගේ අපි මේක ඉගෙන ගන්න උගත්කම හදා ගන්න නෙවෙයි. එහෙම නැත්නම් චරිතයක් වෙන්නවත් කැපිලා පේන්නවත් බණ කියලා හම්බ කරන්නවත් නෙවෙයි. මේ මොකද අර ප්‍රහාර මොකද්ද අලුත් වචනයක් ඇහුණා ප්‍රහාණාරාමතාවයට ආධාර පිණිසයි කියන ප්‍රත්‍යවේක්ෂාවෙන් මේ දැනුම් පද්ධතිය ඉගෙන ගන්න මේ භාවනා ක්‍රම වඩන්න වගේ එකක් ඔබ වහන්සේ අදහස් කරාද ධර්මදේශනයේදී? නැත්නම් මම තේරුම් ගත්ත හැටි.
ඔව් එහෙම කියන්න පුළුවන්. ඒකෙත් ඉතින් බුදුහාඳුරුව ඍජුම කියනවා. දැන් කියවලා බලන්න අලගද්දූපම සූත්‍රය කියලා.
අලගද්දූපම
සූත්‍රය. අලගද්දුම සූත්‍රයේදී බුදුහාඳුරේ කතාව ලස්සනට කියනවා. ඒ කියන්නේ මේ කවුරු හරි මේ දහම හදාරනවා නම් අර ආස්ම කිව්වා වගේ මේක නිකන් පරවාද මැඩලන්න. ඊළඟට තමන් කැපී පෙනෙන්න. තමන් මේකෙන් ලාභ සත්කාර උපයන්න. ඉතින් ඒක බුදුහාඳුරේ කියනවා මේක තනිකර නිකන් අර මේ විසගෝර සර්පයෙක්ගේ නගුටෙන් අල්ලගත්තා වගේ තමයි කියනවා. නැත්තම් බඳෙන් අල්ලගත්තා වගේ තමයි අනිත් පැත්ත හැරලා දෂ්ට කරනවා. ඒ කියන්නේ ඒක මේ දහම වැරදි විදිහට පාවිච්චි කරනවා කියන එක එන මොකද්ද මේකට කියන්නේ මේ හානිකරයි.
සංසය එතකොට ඒක ඉන පරිභෝගයටත් වඩා
ඔව් ඉන පරිභෝගයට එහා ගිහිල්ලා ඉතින් මේ කතා ගන්න කෙලින්ම ඉතින් කෙලින්ම ආදීනව තියෙනවානේ මේවැ. ඉතින් බුදුහාඳුරු ඉතින් අත මේ මේකේ එහෙම අලගද්දුවම සූත්‍රයෙන් විස්තර කරනවා උපමා ගණනාවකින් කොහොමද මේ දහමක් පරිහරණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය අපි එතකොට නිකන් සැලකිල්ලෙන් ආදර ගෞරව සහිතව මේක මේ කෙලෙස් ප්‍රහාණය සඳහා යොදාගත යුතුයි. මේකෙන් මම මේ දුක කෙලවර කරගත යුතුයි. එහෙම ආකල්පයක් තියෙන්න ඕනේ. එයා ඒ ආකල්පයෙන් තමයි යා ධර්මය පරිහරණය කරන්න තියෙන්නේ. ඒ ආකල්පෙන් තමයි ඒක යා ඉගෙන ගත යුත්තේ. නේද? එහෙම යනවා නම් අන්න යාට ගමනක් තියෙනවා. ඊට පස්සේ අර කියන්නේ කුල්ලූපමං වෝ භික්ඛවේ ධම්මං දේසී සාමි නෝ නිත්තරණත් ආය නෝ ගහනත් ආය. මහණෙනි මම මේ පහුරකට උපමා කළා මේ ධර්ම දේශනා කරනවා. මේක එතරවීම පිණිසයි ග්‍රහණය පිණිස නොවේ. එතකොට මේ පහුරකට උපමා කරන්න. එතකොට අපි මේක يعني මේ පහුරත් එදා එතනද හම්බෙච්ච දේවල් වලින් යන්තම් හදාගෙන තමන්ගේත් වෑයමකින් එතර වෙලා ඊට පස්සේ අත්හැරලා දාන්න කියන්නේ.
නේද? සාද එතකොට අර යාව දේවී මස්ස කායස තිතිය ආයාපනාය වගේ මේ ප්‍රහාණ රාමතාවයේ පිණිසයි කියලා අපි ඉගෙන ගැනීම දෙක.
වටිනවා. ඒක තමයි දැන් ඔය මොකක්ද ඒකට කියන්නේ මේ අරිය වංශ සූත්‍රයේදී. ඒ කියන්නේ ඒක තනිකරේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලාට ඒ වගේම ඒ කියන්නේ යම් හෝ මේ සංසාර බිය දක්නාසුළු කෙනෙක්ට තමයි මේ ආරි වංශ සූත්‍රය වදින්නේ. ඉතින් ඒ කතා ගන්නේ කොහොමද මේ ලැබිච්ච පින්ඩපාතකින් සතුට වෙන්නේ? ලැබිච්ච සිවුරකින් සතුට වෙන්නේ කොහොමද? ලැබිච්ච සේනාසනයකින් ගිලම්පසයකින් සතුට වෙන්නේ කොහොමද? ඒක පැති තුනක්. ඊළඟට පෙන්වන්නේ භාවනා ආරාමතා, පහන ආරාමතා. ඔයක තියන්න. එතකොට ඒක තනි එකක් විදිහට පෙන්වන්නේ. එතකොට යාගේ තුල නිකන් ඒක ඇඟේ තියෙන්නේ මම භාවනාවක් කරන්න ඕනේ, කෙලස් ටික නැති කරන්න ඕනේ, කෙලස් ටික දුරු කරන්න ඕනේ. එහෙම නිකන් ආකල්පයක් යාගේ හිතේ වැඩ කරන්න ඕනේ. එතකොට එතකොටනේ මේක පිරිසුදු කර කර පිරිසුදු කර කර යන්නේ. විසුද්ධියක්නේ අපි මේ කතා කරන්නේ නේද? දැන් අපි සතිපට්ඨානය දේශනා කරද්දී බුදුහාඳුර කියන්නේ කොහොමද? ඒකායන අයම් භික්කවේ මංකෝ සත්තානං විසුද්ධිය. නේද? විසුද්ධියක්නේ පෙන්වන්නේ. එතකොට මේ සත්වයෙන්ගේ විසුද්ධිය පිණිස ඔන්න ඒකායන මාර්ගයක් තියෙනවා. විසුද්ධිය පිණිස. එතකොට විසුද්ධිය තමයි පරම අදිෂ්ඨානය. නැත්නම් මේ විසුද්ධිය තමයි මේ ඔබ්ජෙක්ටිව් එක. විසුද්ධිය තමයි යාගේ මේ යන්න බලාපොරොත්තු වෙන ගෝල් එක. එතකොට මේ විසුද්ධියක් අපි තුල වෙනවද මේ අපි කරන වැඩේ හරහා නේද? අපි දැන් මේ භවනා කරනවා. භවනා කිරීම හරහා දැන් අපි තුම ඔන්න අවුරුදු ගාණක් මම භවනා කළා. මගේ තුල මේ අවුරුදු ගාණක් කරව භවනාව නිසා විසුද්ධියක් වෙලා තියෙනවද? කියලා නම් මම බලන්න ඕනේ. නේද? නැත්නම් ඉතින් වැඩක් නැහැනේ. බුදුහාඳුරෝ සතිපට්ඨාන දේශනා කළා තියෙන විසුද්ධිය හරහා. මමත් දැන් ඔන්න අවුරුදු ගාණක් සතිපට්ඨානේ වඩනවා. මගේ හිතේ විසුද්ධියක් වෙලා නැත්තම්, බින්දුවක්වත් මගේ රාගයක් අඩු වෙලා නැත්තම්, බින්දුවක්වත් ද්වේෂය අඩු වෙලා නැත්තම්, ඒනුවට මාන්නක්කාරකමක් වැඩි වෙලා මොනවා මොන හරි දේවල් ටිකක් මං එකතු කරගෙන තිනවා නම් විසුද්ධියක් වෙලා නැහනේ. එහෙනම් මම බලන්න ඕනේ මම මේ සතිපට්ඨානේ වඩලා බුදුහාඳුරෝ කියපු ඉලක්කයට මම ළඟා වෙලා තියෙනවද? එහෙම පැත්තක් තියෙනවා.
සාමාන්‍යතෝර අපි අර ධර්මය මේ ප්‍රගුණ කරද්දී බලන්න ඕනේ ධර්මය ප්‍රගුණ කිරීම තුලින් අපේ කෙලෙසයක් වැඩෙනවද කියලා.
එහෙම කියන්න පුළුවන්.
ප්‍රගුණ කිරීම ඒ වැරදි පැත්තට කියලා.
නෑ ඒක තමයි කෙලෙස්. දැන් මෙහෙමයි බ්‍රෞන් මේ ප්‍රගුණ කරන්න ඕනේ අපිට එකපාරටම එක කෙලස් ප්‍රහාණය කතා කරන්න බෑ. අපි කෙලස් මොනවාද කියන්නේ කියලා අඳුර ගන්න ඕනේ. ඒකටත් ධර්මය අවශ්‍යයිනේ නේද? අපි මේ ධර්මය හදාරන්න ඕනේ. හැබැයි ඉතින් ආකල්පේ දැන් තියෙන්නේ අපි ගාව මේකෙන් මම නිවන් දකින්නයි මේ ධර්මය හදාරන්නේ නේද? එහෙම නැතුව මම මේ කැපි පේන්න දෙඟලීමට නෙමෙයි, අනිත් අයගේ පරවාද මැඩලන්නත් නෙමෙයි, මම මේ නිවන් දක ගන්න දුකින් මිදෙන්න ඒකටයි මම මේ ධර්මය හදාරන්නේ. ඉතින් එහෙමනම් අන්න නිවැරදි ආකල්පයක්. අර සර්පයාම හරියට නියම් බෙල්ලෙන් අල්ලගත්තා වගේ නිවැරදිව අල්ලගත්තා වගේ පැත්තකින් තමයි එතකොට පෙන්වන්නේ. ඒ කියවල බලන්න අලගත්තුම සූත්‍ර එහෙම කියවල බලන්න හරිම ලස්සනයි. හොඳ ගැඹුරකින් කතා කරනවා.
ඔව්. අවසර ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ අපි මම මේ මාස කීපයක් ඊටම් පටංගන මේ භාවනාව ඉතින් අර විතාම විදර්ශනා මට්ටමට ගියේ නැති නිසා වංශික ප්‍රහාණ සංඥාව ගැන දැනට ස්වාමීන් වහන්සේ මේ කෙලෙස් අඩු කරගන්න ඕනේ කියන හිතේ තියෙන ආශාව නිසා මම නිතරම කරන්නේ කෙලෙස් කියලා දැනගත්ත වෙලාවේදී මේ මොහොත අතහැරගන්න එපයි කියලා මේ මොහොතට හිත යොමු කරලා කරන වැඩේට හිත තියාගෙන පුළුවන් තරම් මේ ක්‍රියා මේ තමන් තුළම හිත තියාගෙන කුමාරි අර හිත පිට යන්නේව නවත්තලා මේ කෙලස් පස්පස හඹා යන එක නතර කරගන්න උත්සාහ කරනවා. ඒක හරි ක්‍රියාවද්‍ය සම්බන්ධ
කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි වැරද්දක් නැහැ. ඒක සංවරයක් නෙවෙයි කරන්නේ. බලන්න අපතින් කියනවා නම් දැන් සබ්බාසව සූත්‍රය බලන්නකො. සබ්බාසව සූත්‍රයේ පැති 7ක් පෙන්නනවානේ. සංවරා පහතබ්බා කියලා වෙනම පැත්තක් පෙන්නනවා. ඒතර අපි මේ හිතට කෙලෙසයක් ආවහම ඒක ඔස්සේ යනවා වෙනුවට නියම් සංවර වෙනවා. දැන් මම මේ ඒ ඔස්සේ ගියොත් ආයි මං අසංවර වෙනවා. ආයිත් නියම් හිත කෙලෙස් වෙනවා. ආයිත් නියම් හිත කෙලෙසෙනවා. හිත මම ඒ වෙනුවට මං කයට හිත ගත්තා. වෙනුවට මම ඔන්න මේ මොකද්ද අපි තියමු මූල කමඩහන්ට හිත ගත්තා. හිත නිකන් බේරගත්තා. තාම මට කෙලින්ම කෙලෙසෙත් එක මූණට මූණලා සටන් කරන්න බෑ. ඒ හින්දා මම නිකන් වෙන පැත්තකට දාලා යන්තම් ගැලවුණා. දැනට ඇඟ බේරගත්තා. කමක් නෑ ඉතින් දැනට ඒක වුණත් හොඳයි. මොකද කෙලෙස් වලට ගියා කියන්නේ දැන් ආයිත් ඔය කවදා හරි ඕකත් සුද්ධ කරන්න එනවනේ. නේද? හොඳයි. හොඳයි අපිට එළියට මේ එක ප්‍රශ්නයකට වගේ ඉඩ දෙන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස, අත්ඔසවල දෙන්නම කියලා තියෙනවා ධර්මදේශනාවට සම්බන්ධව කියලා.
හරි.
වාර්තාව නම් කමඨහන් වාර්තාවක්.
ඔව් අත ඔසපුව එක්කෙනෙකුට අවස්ථාව දෙමුකෝ බලන්න. වෙලාව තිබුණොත් අනිත් එක්කෙනාට අවස්ථාව දෙමු.
පළවෙනියට මත ඔසපු එක්කෙනා චින්තිකාට කතා කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස, ධාතුන්ගේ ස්වභාව ලක්ෂණ පිළිබඳ ගැටලුවක් උදාහරණයකින් පැහැදිලි කරන ස්වාමීන් වහන්ස, අපි හිතමු අපි වතුර ටිකක් අල්ලද්දී අතර සිසිල් බවක් දැනුණා කියලා. එතකොට ස්වාමීන්ස, ඒ සිසිල් බව ඒ මොහොතේ වතුරේ පැවතිච්ච සිසිල් බවද, නැත්නම් අතේ පවතින තේජෝ ධාතුන්ගේ යම් කිසි ප්‍රතික්‍රියාවකින් එවලේ අතේ පවතින මේ තේජෝ ධාතුවේ ලක්ෂණයක්ද ස්වාමීන් වහන්ස?
ඔව්, මොකක් කියලාද හිතුනේ?
ඒක තමයි සර් මං කිව්වේ, අර එවලට ඒකේ මොහොතට ඒක අර ඒ ෂණයෙමත් නැතිත් වෙනවනේ. එවලට සිසිල් බවක් විදියට විතරයි මං ගත්තේ නිසා ස්වාමීන් වහන්ස.
කමක් නැහැ. ඒ කියන්නේ උතෙන්දී අත්‍තර විපස්සනාවේදී අපිට ඇතුළත බැලුවත් ප්‍රශ්නයක් නැහැ, පිටත බැලුවත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක පෙන්වනවානේ අජ්ජත්තං වාකායේ කායනුපස්සී විහෙරති, බහිද්ධා වාකායේ කායනුපස්සී විහෙරති. අපිට ඇතුළත අහුණත් ප්‍රශ්නයක් නැහැ, පිටත අහුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට නිකන් හැඟෙන්නේ මේ වෙලාවේදී මේ අතේ සිසිලයි දැනුනේ කියලා. ඒක අත කියන එක දෙන්නේ වැදගත් නැහැ. සිසිල කියන එක ඉස්සරහට මතු කරගන්න. එතන අය පස්සේ අජ්ජත් බහිද්දා කියන ભેදේ නැති වෙලා යනවා. එතන යා හුදෙක් සිසිල් බවක් නම් තියෙනවා. ඒ සිසිල් බව හැබැයි ඇතුව නැතුව යනවා. එතන ඇතුළතින් තායිදී අපි පටන් ගන්න මේක පහසු නිසා. එතන හැබැයි ඒක තව තව විස්තර වෙන ඔන්න බහිද්දා වශයෙන් උත් තේරෙන්න පුළුවන්. එතන දෙකේ වෙනසක් ලුකුට නැහැ. ඇතුළත තිබුණත් මේවා ධාතු, එළිය තිබුණත් ධාතුම තමයි.
එහෙමයි ස්වාමීන් වහන්ස, හොඳින් වැටහුණා. තෙරුවන් සරණයි.
හරි, අපි ඊළඟ එක්කෙනාටත් දෙන්න පුළුවන් අවස්ථාව.
එහෙමයි ස්වාමීන් වහන්ස, අශ්විනි කතා කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම මේ භාවනා කරන්න වාඩි වුණාම ස්වාමීන් වහන්ස හිසේ කැක්කුමක් ඇති වෙනවා තදින්. එතකොට ඒ අවස්ථාවේදී අර වේදනාව මේ සමහර ලාට අඩු වෙනවා, වැඩි වෙනවා, පැතිරෙන යෝගේ වෙනස්කම් ඇති වෙනවා. එතකොට මම හිතන්නේ අඩු වීමක් වැඩි වීමක් කියලා විතරයි. මම අනිත්‍ය කියලා හිතන්නේ. ඒක ගැන ඔබ වහන්සේ දක්වන අදහස මොකද්ද? තව එක ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්ස. මම මේ දැන් මේ ඇවිදගෙන සක්මන් කරනකොට දැනෙන තද ගතිය, සිසිල් ගතිය පොළවේ, ඒ වගේම සතින් ස්පර්ශ කරනකොට යම්කිසි වස්තුවක දැනෙන උණුසුම, සීතල තද ගතිය, එහෙම මම වචනෙන් මනසින් හිතමින් තමයි ඒක අල්ලන්නේ. ඒ කියන්නේ අල්ලනකොට දැනෙනකොට මේ හිතන්නේ වචනෙන් තද ගතියක්, සීතලක් පොළවේ ස්පර්ශ වෙනකොටත් පය තද ගතිය සීතල කියලා මගේ ඉස්සෙල්ලම සිතිවිල්ලෙන් තමයි එන්නේ. අර බලාගෙන ඉන්නකොට මේ දැනෙන විදිහක් නෙමෙයි හිතන්නේ, මගේ මේ සිතිවිලි වලින් තමයි ඒක තේරුම් ගන්නෙ. ඉතින් ඒක මට නිවැරදි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ.
ඒක තමයි. ඉතින් සිතුවිල්ල අයින් කරගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ මුලදී ඉතින් අපිට සිතුවිල්ල වැදගත් වෙනවා, විතර්කය අවශ්‍ය වෙනවා, හිතටියා එකඟ කරගන්න. ඒ කියන්නේ ඉතින් අපි වම, දකුණ, ඔසවනවා, තබනවා, ආශ්වාසයම් ප්‍රශ්වාසයක් විදිහට අපි ওই විදිහට විතර්කය පාවිච්චි කරනවානේ. පස්සේ ඉතින් ඕක හිතට බරයි. දැන් ඔය ඇත්තටම ඔය ප්‍රශ්නේ නගන්නෙත් හිතට දැන් ඕක බර වෙලා. දැන් මේක තේරෙනවා මේක දැන් ඕන්නේ නැහැ. මට නිකන් අර නිශ්ශබ්ද භාගයක යන්න පුළුවන්. ඒක හැබැයි ටිකක් මේ කියන්නේ මේ ටිකක් පුරුදු වෙනකන් අමාරුයි. මොකද දැන් අපි ඔය සිතුවිල්ල හරහා තමයි මේක නිකන් බැඳලා තියෙන්නේ. අපිට දැනෙනවා දැනීමක්, තද ගතියක්. ආ, තද ගතියක් කියලා කිව්වහම ගාන්ට ඔන්න හිතත් එතෙන්ට වෙලා ඒ අරමුණ හොඳට දැනගත්තා. හැබැයි එහෙම කිව්වේ නැත්තම් එයා නිකන් ඕන මතු පිටින් ගියා, ලිස්සලා ගියා, ඒක හරියට දැනගත්තේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා අර හිතේ ඒ කුසලතාවේ වර්ධනය වෙනකන් ඔය විතර්කයේ ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. පස්සේ හැබැයි මේ බොහොම සංසුන්ව ඒ අරමුණ දැනගැනීමේ හැකියාව හිතේ පහළ වුණාට පස්සේ විතර්කය අවශ්‍ය වෙන්නේ නැහැ. විතර්කය එතකොට බරක් වෙනවා. හිතට අනවශ්‍ය වෙහෙසක් වෙනවා. ඒ නිසා ඒ හිත තව ටිකක් නිවාර සැහැල්ලු කරගන්න, සැහැල්ලු හිතකින් ඔක බලන්න. එතකොට ඒක කියන්නේ විතර්ක වලින් තොරව දැන් අදත් අපේ අර සානාසික කෙනෙක් විචාරයක් තියාගෙන යනවා කියලා. දැන් විතර්කය ඕනේ නැහැ. දැන් වචනේ අවශ්‍ය නැහැ. මේ හොඳට විමසීම තියෙනවා. සංසුන් විමසීමක්. ඒ සංසුන් විමසීමට දැන් මෙයා ලක් වෙලා තියෙන්නේ. හොඳට අරමුණ වැටහිලා තියෙන්නේ. නිකන් උඩින් ගහලා නැහැ. වැටහිලා තියෙන්නේ. එතකොට ඒක වට්ටම තියාගෙන යන්න. අර කලින් කියපේක අර ඔලුව ගැක්කම එන එක නම් චුට්ටක් බලන්න, එකක් තමයි ඉරියව්ව දිහා බලන්න. නැත්නම් අරමුණ ඕන්ට වඩාත් දැඩිව ග්‍රහණයකින් නිකන් කිටි කිටි අල්ලලාද මේ වැඩේ කරන්න කියලා බලන්න. නැත්නම් ආනාපාන සතිය වඩනවා නම් කොහොමද මේ ඇස් දෙක පිහිරලා තියෙන්නේ කියලා බලන්න. ඔය වගේ දේවල් හරහා චුට්ටක් බලන්න කොහොමද මේ කියන්නේ ඔළුව ගැක්කමක් එන්නේ කියලා. මොකද අපි නිවැරදිව භාවනාවක් වඩද්දී එහෙම ඔළුව ගැක්කමක් එන විදිහක් නැහැ. කොහේ හරි අපි පටලවගෙන තියෙනවා. වරද්දගෙන තියෙනවා.
එහෙමයි සාරණාංශ ඔබහන්සට ගොඩාක් ඉතින් ගොඩාක් ස්තුතියි සාරණාංශ තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අද අපිට තවත් වැඩක් හෙදිලා තියෙන නිසා අද අපි සාකච්ඡාව මෙතනින් සමාප්ත කරනවා. මම උත්තරාන්ද සාරණාංශටම ආරාධනා කරනවා පුණ්‍ය ආනුමෝදනා කරන්න කියලා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අද සෙනසුරාදා දවස නිසරණ වනයේ දීඝනිකාය පාඨික වර්ගයේ සංගීති සූත්‍රය මුල් කරගෙන අද දේශනාව පවත්වන්න යෙදුනේ පානදුරේ ගෞරවනීය චන්දරතන ස්වාමීන් වහන්සේ විසින්. ඒ වගේම අද අපි ස්වාමීන් වහන්ස විපස්සනාවට බර ගොඩාක් කරුණු දැනගත්තා. ඒ වගේම කමටහන් සුද්ධ කරගන්නට යෙදුනා. ඒ වගේම සූම් තාක්ෂණය ඔස්සේ බොහෝ පිරිසක් සම්බන්ධ වුණා. ඒ වගේම මෙතන සිටින මහා සංඝරත්නය හා ගිහි පිරිසකුත් රැඳී සිටිනවා. අපි ඔක්කොම එකතු කරගත් පින් දෙවියන් සහිත ලෝකයට අනුමෝදන් කරමි. එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ එතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා.